දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සෙනසුරාදා සාකච්ඡා වාරයත් සමගයි මේ එකතු වෙලා තියෙන්නේ. නිසරණ වනේ සම්ප්‍රදායක් වශයෙන් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේකෙදී අපි මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගෙන ඊට පස්සේ අපි තෝරාගත්ත යම්කිසි සූත්‍රයකින් කොටසක් ඉස්සරහට අරගන්නවා. ඒක ගැන යම් කෙටි සාකච්ඡාවක් කළා. ඊළඟට සභාවේ තියෙන යම් භාවනාවට අදාළ ගැටලු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විනයට අදාළ ගැටලු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ධර්මයට අදාළ ගැටලුවක් වෙන්න පුළුවන්. ඒව අරගෙන යම් කෙටි සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් අද අපිට ටිකක් කලින් නවත්තන්න වෙනවා. 8:45 වගේ වෙනකොට නවත්තන්නත් වෙනවා. ඉතින් අපි එහෙමනම් අද සාකච්ඡාවේ ආරම්භයක් වශයෙන් ගිය වාර මං හිතන්නේ කතිකාවතද කිව්වේ. ඔව්, කතිකාවතේ යෝගාශ්‍රමීය කතිකාවතේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා මේ 13 කුටිය ධම්මසුභද්‍ර සායනාසයට ආරාධනා කරනවා.
දිනචරියාව කියවන්න තියෙනවා.
හොඳයි. එහෙනම් දිනචරියාව කියවන්නයි තියෙන්නේ.
අවසරයි සාංශ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාචර දිනචරියාව සුමිහිර නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් මර්ථයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇඳුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල්දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරහ කමටහන්ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිරිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිරන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහණින් කල්ගෙවා අලුයමට පළමුව අවදි වෙමී සනටුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහියදී යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසුදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකීය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නා සේම සංවා සාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමයේ කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
ඔව්, එතකොට අපි මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව. ඉතින් මම හිතනවා අපි සෑහෙන්න නැවත නැවත ඔය වගේ සිහි කැඳව ගන්න වෙනවා. මොකද උන්වහන්සේලා සෑහෙන කැපවීමෙන් තමයි මේ යෝගාශ්‍රම සංස්ථා පිහිටවලා තියෙන්නේ. මොකද අපිට මේ උන්වහන්සේලා මේ බඳු දෙයක් පිහිටෙව්ව හින්දා තමයි අද අපිට මේ පැත්තකට වෙලා පොඩ්ඩක් මේ බණ භාවනාවක් කරගෙන ඒ කටයුතු වල නියැලෙන්න අවස්ථාවක් සැලසලා තියෙන්නේ. ඉතින් අපි දන්නේම නැතුව මේවෙන් අයින් වෙද්දී නැත්තම් මේවා පිරිහිලා යනකොට උන්වහන්සේලාගේ පරමාර්ථය පැත්තකට යනවා. අපි වෙන වෙන දේවල් වල පැටලෙනවා. අපිත් පිරිහිලා යෝගාශ්‍රමයක් පිරිහෙනවා. ඒ නිසා නැවත නැවත මේ උන්වහන්සේලා යෝගාශ්‍රමීය සංස්ථාව පිහිටෙව්වේ ඇයි, උන්වහන්සේලා එතෙන්දී බලාපොරොත්තු වෙච්ච අභිමතාර්ථයන් මොනවාද කියලා නැවත නැවත මතක් කරගත්තාම අපිටත් ඒ පාරේ යන්න අවස්ථාවක් හම්බෙනවා. අපිත් යම් ඒ උන්වහන්සේලාගේ බලාපොරොත්තු ඉෂ්ට කළා, උන්වහන්සේලාටත් කුසලයක් සිද්ධ වෙනවා, අපිටත් කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙමු මේ කියන කාරණාවන්ට අනුකූලව අපේ කටයුතු පවත්වන්න. ඉතින් අපි ඊළඟට අද මේ දවස්වල සාකච්ඡාව කරගෙන යන්නේ සංගීත සූත්‍රය දීඝනිකායේ. ඉතින් ඒකේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා අපි ආරාධනා කරනවා.
අවසරයි සෝනස. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීත සූත්‍රයේ 360 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්ම දක්ඛාතා. තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ ද්වේ ධම්මා. ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලෝකට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස යන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත්? නාමංච රූපංච අවිද්‍යාච භවතන්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්ති කුසලතාච ආපත්ති වුට්ඨාන කුසලතාච සමාපත්ති කුසලතාච සමාපත්ති වුට්ඨාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච ඛන්තිච සෝරච්ඡංච සාඛල්‍යංච පටිසන්තරෝච අවහිංසාච සෝචේයංච මුට්ඨ සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුත්වද්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච පග්ගහෝච අවික්ඛේපෝච සීල විපත්තිච දිට්ඨි විපත්තිච සීල සම්පදාච දිට්ඨි සම්පදාච සීල විසුද්ධිච දිට්ඨි විසුද්ධිච දිට්ඨි විසුද්ධි කෝපන යතා දිට්ඨිස්සච පදානං සංවේගෝච සංවේජනීයේසු ඨානේසු සංවිග්ගස්ස ච යෝනිසෝ පදානං. එක කරන් තියෙන සාරු සිංහල පැත්තේ තියෙන්නේ සංවේගය වරහන් ඇතුලේ ජාති ජරාදී සංවේග වස්තුන් භය වශයෙන් භයජනක වශයෙන් දක්නා නුවණද සංවේගේ කටයුතු කරුණෙහි සංවේගයට පත්තුහුගේ උපාය වරහන් ඇතුලේ වීරියද
ඊට උඩේ එක දිට්ටි ඒක දෙකක් තියෙනවානේ ඔය සංවේග කෑල්ල විතරයි කිව්වේ දිට්ටි කෑල්ල සිංහල තේරුම
දෘෂ්ටි විසුද්ධිය වරහන් ඇතුලේ ඥාන දර්ශනයේද දෘෂ්ටි විසුද්ධිය හා එක්ව යෙදුණු වීරයද.
එතකොට අපිට තියෙන්නේ දිට්ටි විසුද්ධිය හා යෙදුණු වීරය, ඊළඟට සංවේග වස්තුත් සංවේග වස්තුන්ට මුහුණ දෙනකොට පැවැත්විය යුතු උපාය කියන කාරණාව සම්බන්ධයෙන් ටිකක් කතා කරන්න. ඉතින් අපි මම හිතන්නේ ගිය පාරත් දිට්ටි විසුද්ධිය සම්බන්ධයෙන් ටිකක් කතා කරා. දැන් විසුද්ධි සම්බන්ධයෙන් කතා කරනකොට විසුද්ධි හතක් සම්බන්ධයෙන් ඔය රතවිනීත සූත්‍රයේ විස්තර වෙනවා. ඊට අමතරව විසුද්ධි හතරක් සම්බන්ධයෙන් සාමුගිය සූත්‍රයේදී විස්තර වෙනවා. සාමුගිය සූත්‍රය හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. එතකොට රතවිනීත සූත්‍රය හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ. එතකොට මේ තැන්වල තමයි ඇත්තරම මේ විසුද්ධි සම්බන්ධය මතු කරලා තියෙන්නේ. ඉතින් අර අපි පොඩ්ඩක් මතක් කරගන්නවා නම් රතවිනීත සූත්‍රයේදී සඳහන් වෙන්නේ අර කොසල රජතුමා රත කීපයක් නවත්තලා තියෙනවා දීර්ඝ ගමනක් යන්න ඕනුනහම. මොකද තනි රතයකින් යන්න ගියාම අශ්වයින්ට වෙහෙසයි. ඉතින් ඒ නිසා මොකද කරන්නේ, එක නගරයක ඉඳන් ඊළඟ නගරයට යන්න එක රතයක් ලෑස්ති කරලා තියෙනවා. ඊට පස්සේ එතෙන්දී මේ අශ්වයෝ මේ ලිහලා ඊට පස්සේ එතන තියෙනවා අලුත් රතයක්. මේ ඒ රතෙන් ආයි ඊළඟ නගරයට යනවා. ඊට පස්සේ එතන තියෙන ආයි තව අලුත් රතයක් එතනින් ඊළඟ නගරයට යනවා. මේ විදිහට රත හතක් පාවිච්චි කරලා තමයි මෙතුමා මේ දීර්ඝ ගමනක් යන්න මේ කටයුතු කරන්නේ. ඉතින් මේක පිළිවෙලක් වශයෙන් පෙන්නනවා අර පුන්තමන්තානි පුත්ත සාමින් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේත් එක්ක ඇති වෙන සංවාදයකදී. එතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා මේ මොකක්වත් හෙලි කරන්නේ නැතුව තමන් වහන්සේ මේ අග්‍ර ශ්‍රාවකය සාරිපුත්ත සාමින් වහන්සේ කියලාවත් නමවත් කියන්නේ නැතුව ගිහිල්ලා මේ ඇයි මේ බ්‍රහ්මචරියක් වාසය කරන්නේ කියලා අහනවා පුන්න මන්තානි පුත්ත සාමින් වහන්සේගෙන්. එතකොට තමයි කියන්නේ මේ සීල විසුද්ධිය පිණිසයි ওই විදිහට, කියන්නේ විසුද්ධි හත තමයි විස්තර කරන්නේ. සීල විසුද්ධිය පිණිසද කියලා අහුවාම සීල විසුද්ධිය පිණිස කියලා කියනවා. ඊට පස්සේ ඒක අන්තිමද කියලා අහුවාම නැහැ, ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියනවා. චිත්ත විසුද්ධියෙන් පස්සේ දිට්ඨි විසුද්ධිය කියනවා. දිට්ඨි විසුද්ධියෙන් පස්සේ කාංකා විතරණ විසුද්ධිය කියනවා. ඊළඟට මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියක් කියනවා. ඊළඟට පටිපදා විසුද්ධියක්, පටිපදා ඥාන දසන විසුද්ධියක්, ඔය ආදී වශයෙන් විසුද්ධි හතක් පෙන්නනවා. ඊළඟට ඕකම එක්තරාන්දමකින් හකුළුවා දක්වනවා මේ විසුද්ධි හතරක් වශයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සාමුගිය සූත්‍රයේදී. ඒකෙ පෙන්නන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, විමුක්ති විසුද්ධිය කියලා. එතකොට මේවැය පොඩි පොඩි සමානතා ඇත්තරම තියෙනවා. ඒ වගේම කොයිකද ඉස්සරහට ගන්නේ කියන ගැටලුවත් ඇත්තටම මතුවෙනවා. ඇත්තටම ඔය සීල විසුද්ධිය නම් ඇත්තටම අපිට ඉතින් කාටවත් තේරෙනවා සීලය හා සම්බන්ධයෙන් අපි පාරිශුද්ධය කර නැත්නම් හැකිතාක් අපේ සීල් පිරිසුදුව තබා ගැනීම කියන කාරණය. ඊළඟට චිත්ත විසුද්ධිය කියලා කිව්වහම එතෙන්දිත් එන්නේ යම් පමණක හිතේ සමාධිමත් භාවයක් වර්ධනය කර ගැනීම. මොකද සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන විසිරුණු ස්වභාවයක්, ඒ විසිරුණු ස්වභාවයෙන් ඉස්සරහට යන්න අමාරුයි. ඒක යම් පමණකට අපි සමාධිමත් කරලා ඒකාග්‍රතාවයක් හදාගෙන තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා චිත්තවිසුද්ධිය ඒ විදිහට විස්තර වෙනවා. ඇත්තටම ගැඹුරින් කියන්න වෙන්නේ ධ්‍යාන හතර ගැන තමයි විස්තර කරන්නේ රූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන්. ඊළඟට දිට්ඨිවිසුද්ධිය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඔය ඝන සංඥාව අයින් කර ගැනීම, ඊළඟට මෙතන සක්කාය දිට්ඨිය හැකිතාක් සමනය කර ගැනීම, ඒ වගේ මට්ටමක් විස්තර කරන්නේ. ඊළඟට ඔය සාමුගිය සූත්‍රයේදී දිට්ඨි විසුද්ධිය විස්තර කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්. කෙනෙක්ගේ දෘෂ්ටිය ඍජු කර ගැනීම නැත්නම් දෘෂ්ටිය පිරිසුදු වීම කියලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්. ඉතින් එතකොට මේ කාරණේ ඕනනම් ටිකක් අපිට ලියා ගන්න පුළුවන්. මොකද චතුරාර්ය සත්‍ය මට්ටමක් දිට්ඨි විසුද්ධියට ඇතුළත් කළා තියෙනවා කියන්නේ සෑහෙන ගැඹුරක් තියෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් ආරම්භක යෝගාවචරයෙකුගෙන් චතුරාර්ය සත්‍ය මට්ටමක සම්මා දිට්ඨියක් නැත්නම් චිත් මේ දිට්ඨි විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. නමුත් ටික 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 යන ගමනකදී තමයි සෑහෙන මේ දුරක් ගියාට පස්සේ තමයි හිතේ පිරිසුදු භාවයක් ඇති වෙලා හිතේ යම් සමාධියක් දියුණු වෙලා ඒ මත විපස්සනාවක් වැඩිලා ඊට පස්සේ තමයි සෑහෙන චතුරාර්ය සත්‍ය මට්ටමකින් වැටහෙන්න පටන් ගන්න. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේත් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ ධම්මනුපස්සනාවේ අන්තිමම කොටසේ. ඒ නිසා අපිට තේරෙනවා චතුරාර්ය සත්‍ය මට්ටම එකපාරටම කතා කරන්න අමාරුයි. නමුත් දිට්ඨි විසුද්ධියේ කියන කොටසේදී මේ සාමුගේ සූත්‍රයේදී අන්තිමට කතා කරලා තියෙන එතනින්. ඒ කියන්නේ සාමුගේ සූත්‍රය කෙටි වුණාට විසුද්ධි හතරකින් පෙන්වුවාට ඒක සෑහෙන විස්තරයක් ඒක අන්තර්ගත වෙනවා බොහොම සංක්ෂිප්ත වශයෙන්. ඉතින් එතෙන්දී ආනන්ද සාමීන් වහන්සේ ඒ වඩිනව එක්තරා අවස්ථාවකදී මේ විශාලා මහනුවර සාමුගිය කියන ඒ නියම් ගමකට එතන ඉන්නවා විශාලා වැසි වාසීන් එහෙම නැත්නම් ඒ වග්ගපජ්ජා කියලා හඳුන්වන ඒ පිරිසක්. ඉතින් ඒ කට්ටියට තමයි මේ විසුද්ධි හතර පෙන්ලා දෙන්නේ. ඒකේ කතා කරන එතකොට මේ දිට්ඨි විසුද්ධිය සෑහෙන ගැඹුරුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් සලකන්නේ දිට්ඨි විසුද්ධිය කිව්වහම මේ මුල තියෙන කොටසක් වශයෙන්. නමුත් දිට්ඨි විසුද්ධිය සෑහෙන ගැඹුරකින් පෙන්ලා දෙනවා. මොකද ඊට පස්සේ පෙන්වන්න තියෙන්නේ විමුක්ති විසුද්ධියක් පමණයි. ඒ කියන්නේ සෑහෙන මේ ප්‍රතිපදාවේ අවසානයේ වශයෙන් විමුක්ති විසුද්ධියක් පෙන්වන්නේ. ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය කියන එක ඊට වඩා ඒ කියන්නේ සෑහෙන ගැඹුරකින් කතා කරන්න වෙනවා. ඒ නිසාම අපි සාමාන්‍ය සම්මා දිට්ඨියක් ගැන කතා කරද්දිත් එක එක මට්ටම් වලින් කතා කරනවා. කෙනෙකුට කුසල අකුසල සම්බන්ධයෙන් තියෙන සම්මා දිට්ඨිය, ඊළඟට ජාති ජරා සම්බන්ධයෙන් තියෙන සම්මා දිට්ඨියක්, ඊළඟට විවිධාකාර අන්දමින් අය පරිසම්පාදයේ අංග සම්බන්ධයෙන් තියෙන වැටහීමක්, ආශ්‍රවයන් සම්බන්ධයෙන් තියෙන වැටහීමක්, මේ ආදි වශයෙන් සම්මාදිට්ඨිය ගැන කතා කරනවා. ඊට පස්සේ තවත් හොඳම සූත්‍රයක් තමයි කච්චානුගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් සම්මාදිට්ඨියක් ගැන කතා කරනවා. මොකද අපි සාමාන්‍යයෙන් හිතන්නේ දිට්ඨියක් කියලා කිව්වහම සම්මාදිට්ඨිය කියලා කිව්වත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන යම්කිසි මාර්ගයක් අපි ඒකමයි ඇත්ත, අනිත් ඒවා සියල්ල බොරු කියලා අපි බාරගත යුතුයි, එහෙම නැත්නම් ඒක දැඩිව ඇදහිය යුතුයි කියලා වගේ අදහසක් එතන තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේදී ඊට වඩා ගැඹුරක් තියෙනවා. උන්වහන්සේ තමන්ගේ ධර්මයවත් දැඩිව ග්‍රහණය කරන්න කියන්නේ නැහැ. ඉතින් අපිට ඕක මුලදිම කරන්න ගියොත් පැටලෙනවා. මුලදිම අපි මේ ධර්මයත් අතහරින්නේ කියන්නේ ධර්මයත් ඕනේ නැහැ, ඒකත් අන්තිමට අතහරින්න වෙනවයි කියලා. මුලින්ම ධර්මය අතහැරියොත් එහෙම ඉතින් සම්පූර්ණයෙන් පැටලෙනවා. ඒක නෙමෙයි අතන මෙතනින් අදහස් වෙන්නේ. ටික ඉස්සරහට යනකොට ඒ අල්ලගත්ත දේවල්ම අතහරින මාර්ගයක් තමයි තියෙන්නේ. මුලින් අල්ලගන්න වෙනවා තමන් ඉන්න තැනට සාපේක්ෂව. ඊළඟට තමන්ගේ මනස දැන් තිබුණට වඩා තිබුණ ගොරෝසු මට්ටමට වඩා යම් සියුම් භාවයකට වර්ධනය වුණාට පස්සේ ඊළඟ සියුම් භාවයට යන්න නම් අන් දැනට තියෙන අල්ලගත්ත දේවල් අතහරින්න වෙනවා. ඒ හරහා තමයි ආයි මනස සියුම් භාවයටපත් වෙන්නේ. එතනින් තව ඉස්සරහට යන නම් ඔන්න දැන් තියෙන මට්ටමේ රළු දේවල් ටික අතහරින්න වෙනවා. ඉතින් මේක අපිට සරලව තේරුම් ගන්න පුළුවන්. අපි සක්මනක් කරනවා. සක්මනේදී වම දකුණ කියලා අපේ භවනාව පටන් ගන්නවා. නමුත් හොඳට සිහිය පිහිටියට පස්සේ අපිට විශ්වාසයක් ඇති වුණා නම් දැන් හිත හොඳට වර්තමානයේ තියෙනවා, ඒ පාදයේ තියෙනවා. එතකොට අන්න අපිට පුළුවන් වම දකුණ කියන එක අතහැරලා බලන්න මේ වම දකුණ කියන්නේ නැතුව මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත දැන් සාර්ථකව කරන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සමහරවිට කෙනෙකුට පුළුවන් වෙනවා දැන් වම දකුණ කියලා මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වම් පාදයේ පොළවේ වදිනවා, එතනට අන්න මනස තියන්න පුළුවන්. හිත යොමු කරන්න පුළුවන්. දකුණු පාදයේ පොළවේ වදිනවා, එතනට හිත යොමු කරන්න පුළුවන්. ඒක සාර්ථක වුණා නම් අන්න වම දකුණ කියලා ආයි නැවත මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙනවා නැවතත් හිත පිට අරගෙන පිට ගිහිල්ලා හුඟක් විශ්ෂිප්ත වුණොත්. නමුත් හිත තියෙනවා නම් අරමුණේම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. එතකොට ඒ වගේමයි ආනාපාන සතියදී වුණත් නැත්තම් පිම්බීම හැකලීමදී වුණත් අපි මුලදී ඔය ගොරෝසු මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. පස්සේ හැකියාව ලැබුණාට පස්සේ හිත සංසිඳුණාට පස්සේ එකඟුණාට පස්සේ අන්න මෙනෙහි කිරීම නතර කරලා ඊළඟ අදියරට යන්න පුළුවන්. ඒකෙත් සමලාට ඔන්න පටන් ගන්නෙ බොහොම සම්මුති මට්ටමකින්, පිම්බීමක් හැකිලීමක් කියන මට්ටමකින්. ඒක ඔන්න සියුම් වෙලා යනකොට මෙතන හුදු චලන රාශියක් වශයෙන් නැත්තම් පිම්බීම් රාශියක් වශයෙන් එහෙම නැත්තම් තදවීම් රාශියක් වශයෙන් ලිහිල්වීම් රාශියක් වශයෙන් කෙනෙකුට වැටහෙනවා. එතකොට තව තව මනස සැහැල්ලු වෙවි, සියුම් වෙවි තමයි ගැඹුරට යන්න තියෙන්නේ. ඒ නිසා මේ ගමන ඉස්සරහට යනකොට එතකොට අපි අර ගමන සඳහා උපයෝගී වෙච්ච වෙච්ච ආයුධවලම සියුම් සියුම් ආයුධ තමයි පරිහරණය කරන්නේ. රළු රළු ආයුධ ටික එතකොට මග හරිමින් අත හරිමින් තමයි යන්න වෙන්නේ. එතකොට දිට්ඨි මිසුද්ධියේදීත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මොකක්ම හරි දෙයකට අපි මොකක්ම හරි දෙයක් තුලට ලං වෙලා ඉන්නව නම්, දෙයක් ග්‍රහණය කරගෙන ඉන්නව නම්, දෙයක් තුලට බැසගෙන ඉන්නව නම්, ඒ දේම සම්බන්ධයෙන් යම්කිසි මතයක් දරනවා නම්, ඒ හා සම්බන්ධයෙන් යම්කිසි අනුසය මාත්‍රයක් හරි තියෙනවා නම්, එතන පූර්ණ හිතේ නිදහසක් නැහැ. පූර්ණ විමුක්තියක් නැහැ. ඉතින් එතන තියෙන්නේ අල්ලපු ගතියක්. එතන තියෙන්නේ ඇලිච්ච ගතියක්. එතන තියෙන්නේ වහල් වෙච්ච ස්වභාවයක්. ඒ අපි අල්ලපු ලං වෙච්ච ඒ අරමුණ හරහා අපේ හිත වර්ණ ගැන්වෙනවා. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ වගේ හැම දෙයක්ම තියෙනවා කියලා අල්ලගත්ත දෘෂ්ටියක් තියෙනවා. එහෙම නැත්නම් නැත කියලා අල්ලගත්ත දෘෂ්ටියක් තියෙනවා. මේ අන්ත දෙකේ තමයි ලෝකයා ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට මේ අන්ත දෙක ගන්නෙ නැතුව මේ හේතුඵල ධමයක් මතින් තමන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. සියල්ල ඇත කියන එක ඒකාන්තයක්ය, සියල්ල නැත කියන එක තවත් අන්තයක්ය. මේ අන්ත දෙක බැහැර කළා බුදුරජාණන් වහන්සේ අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං ඔය ආදී වශයෙන් මේ පටිසමුපාද ධර්මතාවයක් වශයෙන් මේ සම්මාදිට්ඨියත් දේශනා කරනවා. ඒ වගේමයි එතෙන්ද සඳහන් වෙනවා ඔය කිසිම දෙයක් මම මගේ වශයෙන් උපාදාන නොකරන මට්ටමක්. ඒ කියන්නේ අපි දැන් අපේ තියෙන ශරීරය ඔන්න මගේ කියලා ගන්නවා. මේක මගේ ශරීරය, මේක දැන් මම ලෙඩ වෙලා මට අසනීපයි කියලා ඔන්න අපි ඒක සම්බන්ධයෙන් මමත්වයක් ගොඩනගා ගන්නවා. නැත්නම් අපේ තියෙන වේදනාවන්, මේක සැප වේදනාවය, දුක් මේක දුක් වේදනාවය, මේ දැන් මං සැප විඳිනවායි, දැන් මං දුක් විඳිනවායි කියලා වේදනාව සම්බන්ධයෙන් මමත්වයක් ගොඩනගා ගන්නවා. සංඥාවන් සම්බන්ධයෙන් මම ඉගෙන ගියාගෙන තියෙනවාය, මම මෙච්චර දේවල් දන්නවාය, හරවත් පාස්සේ මේවා පාස්සේ කියලා මොනා හරි ඒ සංඥා මට්ටමකින් අපි අල්ල ගන්නවා. නැත්නම් මම බොහොම මෛත්‍රී සහගත කෙනෙක්, නැත්නම් මට කේන්ති යනවාය, මට රාගසිතුවිලි එනවායි කියලා ඒ තමන්ගේ හිතේ බලපවත්නා විවිධාකාර සංස්කාර ස්වභාවයන් අපි මගේ කරගන්නවා. ඒවට අපි එක්ක අපි කැමැත්තෙන් අයිතිවාසිකම් කියනවා. එහෙම නැත්නම් අපි ඒවා අපේ දුර්වලකම් කියලා සලකලා දුර්වලකම පවා අපි අල්ලගෙන ඉන්නවා. ඒකෙන් තමයි අපිව මේ අර්ථ දක්වන්නේ. එහෙම නැත්නම් මගේ හිතේ මේ සිතුවිලි බහුලය, නැත්නම් මෙබඳු සිතුවිලිය මට වැඩියෙන් එන්නේ කියලා ඔන්න සිතේ ස්වභාවය අපි අල්ලගෙන තියෙනවා. ඉතින් මේ වගේ ස්කන්ධයන් මමත්වයෙන් ගැනීම තුළ තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් මේවා තමයි ටික ටික ලිහිලා යන්නේ. ඇත්තටම අපේ තුල එකාතකින් විපස්සනාවක් කරනකොට තවත් පැත්තකින් කියනවා නම් අර හිතේ විසුද්ධියක් සිද්ධ වෙනකොට. ඉතින් ඒ නිසා ගැඹුරට යන්න යන්න අපිට තේරුම් ගන්න වෙන්නේ මුලදී පාවිච්චි කරපු විපස්සනා ක්‍රම පවා මේ රළු වෙන්න පුළුවන්. දැන් මුලදී අර මං කිව්වා වගේ මුලින් අපි ආයුධ කට්ටලයක් පාවිච්චි කරනවා මේ රළු ආයුධ. නමුත් ඊට වඩා සියුම් තැනකට ආවට පස්සේ ඊට වඩා සියුම් ආයුධ පාවිච්චි කරන්න වෙනවා. රළු ආයුධය මෙතනට ගැලපෙන්නේ නැහැ. දැන් අන්න සියුම් ආයුධයක් එක තමයි ඊට එහාට යන්නේ. අන්න ඒ වගේ අපි විපස්සනාවේදීත් යම් යම් රළු ආයුධ මුලින් පාවිච්චි කරනවා. නමුත් හිත වැඩිලා, හිතේ සතිය දියුණු වෙලා, හොඳට සමාධියක් කියන්නේ මේ හිත નિરાයාස සමාධියක් බවට පත් වෙලා ඊළඟට හිතේ ප්‍රඥාව වර්ධනය වෙලා තියෙනකොට අන්න ඒ බඳු සිතක් අනවශ්‍ය විදිහට වෙහෙසන්න අවශ්‍ය නැහැ. මේක බොහොම විවේකීව, බොහොම නිරෝධ ස්වභාවයක් ඇසුරු කරමින්, එහෙම නැත්නම් විවේක ස්වභාවයක් ඇසුරු කරමින්, විරාගී ආකල්පයක් සහිතව, අතහරින ආකල්පයක් සහිතව මේ කටයුත්ත කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ මඟ පෙන්වන්නේ. ඉතින් අන්න ඒ බඳු වාතාවරණයකදී තමයි අපිට චතුරාර්ය සත්‍ය මට්ටමක් කතා කරන්නේ දිට්ඨි විසුද්ධිය හා කියලා. දිට්ඨි විසුද්ධියට ඇඳලා දැන් කියවලා බලන්න පුළුවන් ඒ සාමගිය සූත්‍රයේදී දිට්ඨි විසුද්ධිය අර්ථ දක්වලා තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන්, සමුදය සත්‍ය සම්බන්ධයෙන්, නිරෝධ සත්‍ය සම්බන්ධයෙන්, මාර්ග සත්‍ය සම්බන්ධයෙන්, මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් යම්ස කෙනෙක් තමන්ගේ හිතේ මේ දිට්ඨි විසුද්ධිය ඇති කර ගන්න අවශ්‍යයි. ඒ සඳහා යම්ස කෙනෙක් ප්‍රයත්නයක් දරනවා නම් ඒ සඳහා ඡන්දයක් ඇති කර ගන්නවා, ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා, ඒ සඳහා ප්‍රධාන පදං වීරයක් අරඹනවා, ඔන්න ඔය කටයුතු ටික කරන්න කියලා තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේක එක පාටම සියල්ල සම්පූර්ණ වෙනව නෙමෙයි. දැන් අපි බලනවා මෙතන දැන් යම් පමණක මෙබඳු වැටහීමක්, මෙබඳු විසුද්ධියක් ඇති වෙලා තියෙනවද හිතේ කියලා. ඇති වෙලා නැත්නම් අන්න උත්සාහත් වෙනවා මෙබඳු විසුද්ධියක් ඇති කර ගැනීම සඳහා. ඒ සඳහා අන්න වෑයම් කරනවා. ඒ සඳහා හිතේ වෑයමක් ආරම්භ කරනවා. ඊළඟට ප්‍රධාන වීරයක් අරඹනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූල ගමනක් ඉතින් ටික ටික යන්න තමයි තියෙන්නේ. ඉතින් ඉබඳු මට්ටමකින් තමයි දිට්ඨි විසුද්ධිය ගැඹුරු මට්ටමකින් විස්තර කරන්නේ. ඊළඟට සංවේග වස්තු කියලා මේකේ සඳහන් කරන අය අපි කවුරුත් මිනිස්සේ වශයෙන් නැත්නම් ඕනම සත්වයක් වශයෙන් අරගත්තාම ඉතින් අපි ඉපදිලා ඊළඟට ජරාවට පත් වෙනවා, ඊළඟට ලෙඩ වෙනවා, ඊළඟට මරණයට පත් වෙනවා. ඊළඟට මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය ඇතුළතදී සෑහෙන මේ කය නඩත්තු කරන්න, අපි ඇසුරු කරන දේවල් නඩත්තු කරන්න සෑහෙන වෙහෙසෙනවා. ආහාර ආහාරමේ හොයන්න සෑහෙන වෙහෙසෙන්න වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බැලුවාම සංවේග වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඔක්කොම සංවේග වස්තු කීයක් තියෙනවද? 8ක් පෙන්නවා. ඔව්. 8ක් වශයෙන් මතකද? 8ම මතකද? ජාතිය කියන එක සංවේග වස්තුවක් වශයෙන් පෙන්නවානේ. ඒ කියන්නේ ඉපදීම කියන එක නැවත නැවත ඉපදීම කියන එක. ඉතින් එතෙන්දී කොයි භවයක උපදින්න හම්බෙන්නේද කියන එක ගැන අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ. මේ භවය නම් යන්තම් ඔන්න මිනිසෙක් වශයෙන් ඉපදිලා තියෙනවා. නමුත් ඊළඟ භවයත් මිනිසෙක් වෙයිද කියලා ස්ථිරව කියන්න බෑ. අන්න ඒ බඳු අවදානමක් තියෙනවා. මොකද අපාගත වෙන්න තියෙන හැකියාව එමටයි. ඉතින් කොයි අවස්ථාවකදී අපි මරණ මොහොතකදී අකුසල සිතුවිල්ල පහළ වෙලා, ඒ වගේම අකුසල් ටිකක් අකුසල කර්ම ටිකකුත් එතෙන්ට එකතු වෙලා තිරිසන් භවයකට ආවිද කියන එක සම්බන්ධයෙන් කෙසේ නිශ්චය වශයෙන් කියන්න බෑ. ඒ නිසා අපාගත වීමෙන් නිදහස්ය කියලා කියන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් සෝවාන් මාර්ගයට පත් වෙච්ච තැනැත්තෙකුට පමණයි. ආරයන් වහන්සේ කෙනෙකුට පමණයි. එහෙම නැත්නම් යම් පමණකින් හේතුඵල ධහම ගැඹුරින් වටහා ගත්ත කෙනෙකුට පමණයි ඔන්න ඊළඟ භවයේ පමණක් යාන්තම් පොඩ්ඩක් අපාය නිදහස් වෙయ్యා කියලා පොඩි හරි අස්වැසිල්ලක් තියෙන්නේ. ඒ නිසා ජාතිය හා සම්බන්ධයෙන් මේක සංවේග වස්තුවක් කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මොකද මේ එහෙම ජාතියේ මොකද එක පැත්තකින් ඉත හිතන්න තියෙන්නේ අපි මේ භවයේදී උපදින්නත් අපි කවුරුත් hina වෙවි ඉපදිච්ච කවුරුත් නැහැ මෙතන අඬානා තමයි ඔක්කොම උපදින්නේ. ඒ නිසා අපි හිතනවා මේ ඉපදුනහම ඉතින් මේ උපන්දින සාදයක් පවත්නවා. නමුත් උපදින වාරයක් පාසා අපිට හැබැයි අර ඔක්කොම මේ පැකේජ් එකේ තියෙනවා. ඊළඟට අන්න ජරාවටපත් වීම, ඊළඟට ලෙඩවීම, මරණයටපත් වීම ඔක්කොම එක එක අයත් එක්ක අපි අකමැති අයත් එක්ක ඉන්න සිද්ධ වීම, අපි කැමති දේ සිදු නොවීම, নানা ප්‍රකාර කරුණු ටිකක් මේ ඔක්කොම මේ බණ්ඩල් එකම හම්බ වෙනවා. හරි මේ හොඳ පැත්තේ තරම් නෙමෙයි හම්බෙන්නේ. ඉතින් මේ ඉපදීමේ පැකේජ් එකේ මේ ඔක්කොම ටික තියෙනවා. ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් මේ පැකේජ් එකම ගන්න වෙනවා. ඉතින් ඊළඟ පහේදිත් මේ පැකේජ් එක හම්බ වෙනවා. ඉතින් දැන් මේ පැකේජ් එක දැන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඔක්කොම ටික අඩංගුයි. ඉතින් දැන් අපි සමහරලාට දුක් විඳිනවා, සමහරලාට සැප විඳිනවා, සමහරලා ලෙඩ වෙනවා, සමහරලාට සුවපත් වෙනවා එවෙන්. ඉතින් අපේ දොස්තර මහත්තුරු ඉන්නවා යාට බෙහෙත් කරන්න. නේද ලක්ෂණ මහත්ත. ඉතින් ওই විදිහට ඉතින් ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඊළඟ භවයකට ගියත් ওই ඔක්කොම ටික හම්බෙනවා. ඉතින් මේක සමහරලාට ඉතින් මනුස්ස භවයේ පොඩ්ඩක් හරි හොඳයි කියන්න පුළුවන්. නමුත් තිරසංගත භවයකට ගියා නම් ඉතින් ගන්නම දෙයක් නැහැ. කොයි වෙලාවෙත් ඊට වඩා බලවත් සතෙක් ඇවිල්ලා කෑලි කඩලා මරාගෙන කයිද කියන අවිශ්වාසයෙන් තමයි මොහොතක් පාසා ගත කරන්නේ. නැත්තම් තමන් ගන්න ආහාරය තවත් මොහොතකදී කව කවුරු කෙනෙක් හරි ඇවිල්ලා උදුර ගනීද කියලා අවිශ්වාසයෙන් ගත කරන්නේ. ඉතින් ඒ උදුර ගන්න ගියාම දුන්නේ නැත්තම් උන් හපා කනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. තනිකරම ඉතින් බියපත් වූ ජීවිතයක්ම තමයි ගත කරන්නේ. ඉතින් ඒ නිසා මෙබඳු ජාතියක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මතක් කරන්න කියලා නැවත නැවත. මෙන්න මෙබඳු ජාතියක්, මෙන්න මෙබඳු ඉපදීමක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. ඉතින් මෙබඳු භවවල කොච්චර අපි ගත කළා ඇතිද? දැන් මේ අන්තිම එකද නැත්නම් මේ තව එකක් පමණක්ද? තව ඉස්සරහට කොච්චර උපදින්න ඇද්ද කියන එක ගැන හිතලා බලනකොට ඉතින් මේ සංසාර ගමනේ තියෙන ඒ භයානකකම මේකේ තියෙන බැරෑරුම් තත්ත්වය තේරුම් ගන්නවා. මොකද අපි සමහරවිට අපි මේවා තේරුම් අරගෙන අපි සමහරවිට මහාන වෙනවා, මහානලා කාලයක් යනකොට ඕක අමතක වෙනවා. ආයෙත් ඉතින් අර පරණ පුරුද්දට ඒකට ආපු කට්ටියත් එක්ක හොඩක් ඉතින් කරටර දාගෙන ඉන්න ගතියක් තියෙනවා. අර ටික අමතකයි. මේ ඒක පොඩ පොඩ නැවත නැවත මේ සංවේග වස්තු මතක් කරන්න තමයි ඒකෙන් තමයි අපිට තල්ලුව දෙන්නේ. දැන් මේ ආපු වැඩේ කරගන්න අවශ්‍යයි. දැන් මේ මෙච්චර දේවල් ඔක්කොම අතහැරලා ඔන්න මහනුණා, මෙච්චර දේවල් කැප කළා අපි ඔන්න ගෙවල් දොරවල් අතහැරලා ආවා. ඒ ආවේ ඇයි? ඒ කාරණාව නැවත නැවත මතක් කරගන්නවා නම් ඇයි මම මේ බඳු නෙක්ඛම්මයක් කරේ? ඇයි මේ බඳු මේ විදිහට කටයුතු කරන්න දැන් මම උත්සාහත් වෙන්නේ? ඒ පරමාර්ථය මේනකොට ඉෂ්ට වෙලා ඉවරද කියලා පොඩ්ඩක් අන්න විමසලා බලනවා නම් අන්න සංවේග වස්තුවක් වෙනවා. අන්න එතකොට මේ ඉපදීම කියන එක සංවේග වස්තුවක් වෙනවා. නැත්නම් ඉතින් මේකත් අර සාමාන්‍ය තව ජීවිත රටාවක් බවට පත් වෙනවා. මේකෙන් අර ගන්න තියෙන ප්‍රයෝජනේ අපිට මගහැරලා යනවා. නැත්නම් අපි වෙන වෙන දේවල් අල්ල ගන්නවා, වෙන වෙන තැන්වල නතර වෙනවා. ඒ නිසා හරිම මේකෙත් තියෙනවා ඒකාතකින් හරි ඛේද වාචකයක්. දැන් අර පහුගිය මේ භාවනා වැඩසටහනදී ගත්තා මේ මහා සාරෝපම කියන සූත්‍රයේදී එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඇතම් කෙනෙක් ඉතින් මහානකම් කරන්න ඇවිල්ලා ඊළඟට ලාභ සත්කාර ලැබෙන්න ගන්නවා ටිකක් ප්‍රසිද්ධ වෙන්න ගන්නවා බණ ටිකක් කියුවහම ඉතින් කෙනෙක් බවට පත් වෙනවා අන්න එතන ඒක තමයි සාරය කියලා අරගන්නවා එතන නතර වෙනවා ඉන් එහාට යන්න විදිහක් නැහැ එතන නතර වෙනවා එහෙම නැත්නම් ඒකෙන් එතනට අහු වෙන්නේ නැතුව සීලක් ආරක්ෂා කරන්න යනවා සීලක් ආරක්ෂා කරන්න කියලා ඔන්න සිල්වතෙක් බවට පත් වෙනවා දැන් ඉතින් සිල්වත් බව Tamanට තේරෙනවා ඒ වගේමයි සිල්වත් භාවය නිසා තමන්ව ඔසවා තියනවා අනිත්‍යව පහත් කරනවා මම නම් සිල්වත් අනිත් එකනා නම් ඒ තරම් සීලයක් නැහැ නැත්නම් අනිත් තැනත්තා නම් දුස්සීලයි කියලා අන්න අපිව හුවා දක්වනවා තව කෙනෙක්ව පහත් කරනවා බුදුරජාන් වහන්සේ කියන ඔන්න ඔතන ආයතේ සීලවන්ත භාවය තුල නතර වෙනවා සීලය අන්න පරමාර්ථය කියලා සලකනවා නැත්නම් සීලය අවසානය කියලා හිතා ගන්නවා එතනින් නතර කරගෙන ඉන් එහාගෙන ඉන් එහාට මට්ටමක් ගැන හිතන්නේ නැහැ ඊළඟ තවත් එහාට යනවා ඇතම් කෙනෙක් ලාභ සත්කාරවල නතර වෙලත් නැහැ සීලේ නතර වෙලත් නැහැ අන්න එයා භාවනාවක් කරන්න ගිහලා ඔන්න සමාධියක් වඩනවා ඉතින් දැන් එයාට සමාධියක් හම්බ වෙනවා පැයක් දෙකක් ඉන්න පුළුවන් සමාධියක හොඳ සමාධියක් තියෙනවා දැන් හොඳ කායික සුවයක් දැනෙනවා කෙලෙසුත් අඩු සබහායක් තේරෙනවා නැත්නම් නීවරණ යටපත් වෙච්ච සබහායක් තේරෙනවා අන්න සමාධියක් වඩනවා ඉතින් එයාට තේරෙනවා දැන් අනිත් අය භාවනා කරන්නේ නැහැ මං විතරයි භාවනා කරන්නේ ඉතින් මට තමයි සමාධියක් තියෙන්නේ කියලා අන්න තමන්ව හුවා දක්වන අනිත් අය පහත් කරනවා අන්න එයා සමාධිය නතර වෙනවා දැන් සමාධිය තමයි ලොකු කරගත්තේ ඒ හරහා ලොකු මමත්වයකුත් හදාගත්තා කෙනෙක් පුජ්‍යලයක් වුණා අන්තිමට සමාධියම එයාගේ නිෂ්ඨාව බවට පත් වෙනවා එතනින් නතර වෙලා ඒක සාරය කියලා අරගෙන ඒක අවසානය කියලා අරගෙන ඊළඟට තවත් මට්ටමක් පෙන්වනවා දැන් මෙයා ඔය ඔක්කොම ටික පහු කරගෙන ලාභ සත්කාර ලැබුණට ඒකට අහුුනෙත් නැහැ සීලය ආරක්ෂා කරයි කියලා එතනින් නතර වුනෙත් නැහැ සමා භාවනා කරන්න කියලා සමාධියක් ලැබුණා ඒකෙන් නතර වුනෙත් නැහැ ඒක අවසානය කියලා ගත්තෙත් නැහැ එයා යනවා ප්‍රඥාවක් දිනු කරන්න විපස්සනාවක් දිනු කරන්න යනවා විපස්සනාවක් දිනු කරන්න ගිහලා යම් පමණක ප්‍රඥාවක් වඩා ගන්නවා දැන් හිතට දැන් කෙලස් එනකොට කෙලස් අයින් කරන්න දන්නවා ඊළඟට හිත දැන් සංසුන්ව තියෙනවා හිතේ යම් පමණක සමාහිත භාවයක් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් තියෙනවා හැබැයි දැන් අනිත් අය දිහා බැලුවාම එහෙම දෙයක් නැහැ අනිත් අයගේ හිතේ බොහොම කෙලස් අණුව හැසිරෙන බව Tamanට තේරෙනවා ආතතිගතව ඉන්න බව තේරෙනවා අනිත් අය මේ පට්ටමකට ඇවිල්ලා නැහැ මෙච්චර මේ ප්‍රඥාවක් අනිත් අයගේ නැහැ කියලා Tamanට තේරෙනවා ඒ හරහා අන්න Taman උසස් කරගන්නවා අනුන්ව පහත් කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා අන්න එතකොට මෙයා මෙතන නවතිනවා මෙන්න මේ තාම හදාගත්ත මේ ප්‍රඥාවේ මේ ආරම්භක මට්ටමක් එහෙම නැත්නම් මේ කෙල පැමිණීමක් නෙමෙයි ਸਰව සම්පූර්ණ වීමක් නෙමෙයි යම් ප්‍රඥාවක් තියෙනවා නමුත් ඒක අවසානයයි කියලා අරගෙන ඒක නිෂ්ඨාවයි කියලා අරගෙන මේකමයි සාරය කියලා අරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා එතනත් යම් කෙනෙක් නතර වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුමත කරන අවසාන අවස්ථාව වශයෙන් පෙන්නනවා මේ විදිහට අපි හිතමු ලාභ සත්කාරවල නතර වුනෙත් නැහැ සීලයක් ආරක්ෂා කරන්න ගිහිලා ඒක අවසානයයි කියලා අරගෙන එතන නතර වුනෙත් නැහැ ඊළඟ භාවනා කරන්න ගිහිල්ලා සමාධියක් හදාගෙන එතර නතරුනෙත් නැහැ ඊළඟට ප්‍රඥාව වඩන්න නැත්නම් විපස්සනා වඩන්න ගිහිල්ලා විපස්සනාවේ යම් පමණක් හැදුනට පස්සේ එතර නතරුනෙත් නැහැ මේ විපස්සනා ක්‍රම ඔක්කොම පාවිච්චි කරලා ආශ්‍රයයන් ඡය කරගෙන සම්පූර්ණයෙන්ම ආශ්‍රයයක් ඡය කර ඥානයකට පත් වෙනවා ඒ කියන්නේ ඉතින් රහත් වෙනවා අන්න ඒ තැනත්තා පමණයි කියනවා අරටුව හම්බ කරගත්තේ නැත්නම් අරටුව ගත්තේ ඒ තැනත්තා විතරයි කියනවා ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි කියනවා මේ ශාසනයේ නැත්තම් මේ පැවිද්දේ අර්ථය ඉෂ්ට කරගත්තේ මේ පැවිද්දේ මේ අර මේ ශාසනයේ සාරය ගත්තේ ඒකයි මහා සාරෝපම සූත්‍රය කියලා පෙන්වන්නේ ඒ නිසා තේරුම් ගන්න තියෙන ඉතින් මේ ගමනේ යනකොට විවිධාකාර බාධාවන් එනවා විවිධාකාර ලාභ සත්කාර හම්බ වෙනවා අනිත් අයත් එක්ක සංසන්දනය වීම සිද්ධ වෙනවා තමන්ව හුවා දැක්වීම මතු වෙනවා ඉතින් මේ හරහා අපි කොහේ හරි හිර වුණොත් මේ හරහා අපි කොහේ හරි නතර වුණොත් අන්න අපි අර බුදුරජාණන් වහන්සේ උපමාවක් වශයෙන් එතෙන්දී පෙන්වන්නේ මේ ගහක අරටුවක් හොයාගන්න ගිහිල්ලා කෙනෙක් අරටුව දන්නේ නැත්නම් එයා කොලාතු අරගෙන යනවා අරටුව කියලා. එහෙම නැත්නම් ගහේ පොත්ත අරගෙන යනවා අරටුව කියලා. එහෙම නැත්නම් ගහේ ඇතුළත සිවිය අරගෙන යනවා අරටුව කියලා. එහෙම නැත්නම් එලේ අරගෙන යනවා අරටුව කියලා. මොකද අරටුව මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් අරටුව හඳුනන කෙනා පමණයි කියනවා ඒකේ අරටුවම හඳුනගෙන අරටුව අරගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ශාසනයේත් ඒ ආශ්‍රයක්ෂය කර ඥානයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ආශ්‍රයයන් කොහොම කොහොම හරි ටික ටික ෂෙයා කරගන්න පුළුවන් වෙලා ඒ කෙල පැමිණිච්ච අවස්ථාවක් ඒ සම්පූර්ණයෙන් ආශ්‍රයයන්ගෙන් ෂෙයා වෙච්ච අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන් වහන්සේගේ ශාසනයේ අරටුව වශයෙන්. ඒ නිසා අපි මේ ගමන යනකොට මේ විටින් විට මේ සංවේග වස්තු මතක් කරගන්න එක ඉතාම වැදගත්. මොකද නැත්තම් අපිට ආයෙත් අර පරණ කෙලෙස් පුරුදු වලට ඇබ්බැහි වෙනවා. නැත්තම් අපි ආයෙත් ලිහිල් කරගන්නවා අපේ ප්‍රතිපත්ති. ආයෙත් අපි පරණ පුරුදු වලට අහු වෙනවා. ආයෙත් අර කෙලෙස් පුරුදු වලට අහු වෙනවා. ආයෙත් අර ගිහි ආකල්ප වලට අහු වෙනවා. මොකද ගිහි ජීවිතේටම ආයෙත් යටන තත්ත්වෙටම යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හරීම මේ නැවත නැවත සංවේග වස්තු මතක් කරගනිමින් ආයෙත් අර පිටපයින් වාහනේ ආයෙත් නිවැරදි පාරට ගනිමින් තමයි යන්න වෙන්නේ. නැත්තම් වෙන්නේ පිටපැන්නට පස්සේ ඔන්න එහෙ යනවා. සම්පූර්ණ පිටපැන්න පාරක තමයි යන්නේ. නමුත් සංවේග වස්තුවක් මතක් වෙලා මොකද්ද මේ සාසනේ සාරය කියලා හඳුනගෙන ආයෙත් අන්න හරි පාරට වැටුනොත් අන්න ආයෙ තව ටිකක් යනවා. ආයෙත් හැබැයි අහු වෙනවා. ආයෙත් අහුනාට පස්සේ අන්න ආයෙත් සංවේග වස්තු මතක් කරගන්නවා. ඇයි මේ වහනුනේ? ඇයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා ආයෙ මතක් කරගන්නවා. ආයෙත් අන්න හරි පාරට දාගන්නවා. එහෙම තමයි යන්න වෙන්නේ. ඒ නිසා ජාතිය සම්බන්ධයෙන් සංවේග වස්තුවක් පෙන්වනවා. ජරාව සම්බන්ධයෙන් සංවේග වස්තුවක් පෙන්වනවා. මොකද ජරාවටපත් වීම අපිට ඕනම කාලයකදී වෙන්න පුළුවන්. බහුල වශයෙන් ඉතින් වයසට ගියාම ජරාවටපත් වෙනවා කියනවා. නමුත් ඉතින් මේ ජරාවටපත් වෙන්න පුළුවන්. ඒ ජරාවටපත් වුණ කාලෙදි ඉතින් කොහොමත් ලොකු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ජරාවටමපත් වෙලා දැන් කය එහෙට මෙහෙට කරන්න දෙයක් නැහැ. බණක් බහනවා කරේට කරන්න දෙයක් නැහැ. ඉතින් එතන ඒ කියන්නේ කාටත් ඒ වැඩි වයසක් ජීවත් වුණොත් අනිවාර්යයෙන්ම එතකොට ජරාවටපත් වෙන්නේ නෝ. ඉතින් අපෙත් මේ සේනාසනේ ජරාවටපත් වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ගිහිල්ලා විටින් විට පොඩ්ඩක් මේ හම්බ වෙලා සංවේග වස්තු පහල කරගන්න පුළුවන්. ඉතින් මේ මම ඊයේත් ඇත්තට මට සංවේග වස්තුවක් පහල වුණා අර හතේ ස්වාමීන් වහන්සේව හම්බෙන්න ගියලා. ඉතින් උන්වහන්සේට දැන් භාවනාවක් කරගන්න ඕමනයි. නමුත් කරගන්න අමාරුයි. මොකද දැන් වයස අවුරුදු 80ක් වෙනවා. ඉතින් දැන් හුඟක් හන්දිපත්වල රුදාවල් තියෙනවා. සෑහෙන වයසක ගතියක් තියෙනවා. ඉතින් දැන් නැගිටින්න අමාරුයි. මතක් පිළිවෙතක් කරන්න අමාරුයි. තමන්ගේ සිතැඟි පරිදි කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා මේ ජරාවටපත් වෙන්න කලින් යමක් කළ ගතියි. ජරාවටපත් වෙනකන් අපි හිටියොත් ඉතින් අන්තිම වෙනකන් එහෙම ඉතින් ඔක කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මේ තරුණ කාලයේ මේක කරගන්න පුළුවන් නම් ඒ තරමට වටින්නේ. ඊළඟට මරණයටපත් ඊට කලින් අපි ගමු ලෙඩ රෝග වලට භාජන වීම. ඒකත් ඉතින් අනිවාර්යයි. අපි කොයි තරම් අකමැති වුණත් කොයි ලෙඩේ අපිට හම්බ වෙයිද කියලා කියන්න බෑ. ඉතින් අපිට ඒක හම්බුනහට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක දීලා තියෙන්නේ. ඉතින් එතකොට ලෙඩත් එක්ක සටන් කරන්න වෙනවා. ලෙඩට බෙහෙත් කරන්න වෙනවා. ඉතින් ඒවට එහෙට මෙහෙට යන්න වෙනවා. নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා ලෙඩ සම්බන්ධෙනුත් ඔය වගේ සංවේගයක් ඇති කරගන්න වෙනවා. මරණයටපත් වීමත් ඔය වගේමයි. ඉතින් ඊළඟට පෙන්නනවා අර මේ ආහාර සම්බන්ධයෙන් දරන්න වෙන වෙහෙස මතක් කරන්න කියලා. දැන් ගිහි පින්වතුන් නම් ඉතින් සෑහෙන්න වෙහෙසක් වෙලා තමයි ආහාර ටික මේ හොයාගන්නේ. ඒකට ඉතින් සෑහෙන කාට හරි ඉතින් ඔළුව නවන්න වෙනවා, බැල මෙහි කරන්න වෙනවා, ඒ අයගේ බැනුම් වලට ලක් වෙන්න වෙනවා. සෑහෙන ප්‍රශ්න ආහාර මේ ආහාර ටිකක් වෙනුවෙන්. නමුත් ඉතින් භික්ෂුන් වහන්සේලාට ඕක නිබේ හම්බෙනොත් මේකේ වටිනකමකුත් නැහැ අන්තිමට. ඉතින් මේ නමුත් අර නැවත නැවත අපි සිහි කරනවා නම් හැබැයි ඉතින් ওই පින්ඩ පාතයක් එහෙම ගිහිල්ලා අන්න නිවැරදි විදිහටම හම්බෙනවා නම් අන්න තේරෙනවා කොයි තරම්නම් කට්ටක් කන්න වෙනවද මේ ආහාර ටික වෙනුවෙන් කියලා. අනිත් මිනිස්සු මේ විඳින දුක තේරෙනවා. නැත්තම් අපිට අර ගෙනල්ලා ඔහේ පූජා කරනකොට මේ සුඩ ඔක්කොම ටික ලෑස්තිලා තියෙනකොට අපිට මේ ආහාර ටිකක් වෙනුවෙන් මිනිස්සු කොයි තරම්නම් වෙහෙසෙනවද, කොයි තරම්නම් දහඩිය මහන්සිය හෙලනවද, ඔවුනෝ නැන කොටා ගන්නවද කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඔය සෑහෙන්න පොඩ්ඩක් වෙහෙසිලා ගම්මක පින්ඩපාතයක් ගිහිල්ලා එතෙන්දී සමහරලාට සමච්චලයට ලක් වෙලා සමහරලාට ගෙවල් කීපයකින් ආයි මොකක්වත් හම්බු නොවි සමහර තැනකින් යාන්තම් ඔන්න බත් හැන්දක් විතරක් හම්බ වෙලා නැත්තම් ඔන්න මේ හොදි පොඩ්ඩක් විතරක් හම්බ වෙලා ඒ විදිහට අර හැම තැනම මේ ගිහිල්ලා ඒ පොඩ්ඩක් අද්දකීම් ලැබෙනවා නම් අන්න තේරෙනවා මේ ආහාර ටික වෙනුවෙන් කොයි තරම්නම් මහන්සි වෙන්න වෙනවද. මේ ශරීරය ඉතින් තනිකරම ආහාරය මත යැපෙනවා. ඉතින් මේ ආහාර ටික නිසාම එතකොට සෑහෙන්න අපිට වෙහෙසෙන්න වෙනවා. ඒ නිසා මේ ආහාර ගවෙට්ටි දුක්ඛ කියලා මතක් කරගන්න කියනවා. මේ ආහාර ගවේෂණය කිරීම නිසා කිරීම සඳහා පවත්වීමට සිද්ධ වෙන මේ ව්‍යායාමයේ මේ උත්සාහය මේකම සංවේග වස්තුවක් වශයෙන් පෙන්වනවා. අනිත් ඒවා මොනවාද මට මතක නැහැ.
මාත්
ඊට පස්සේ කිව්වා. අපාය දුක කියනවානේ. අපායට යන එක ගැන.
වර්තමානිකයි අනාගතේ දුකයි.
අනාගතේ දුකයි වර්තමාන අතීත දුකයි. හා හා. අතීත දුක මතක් කරගන්න කියනවා. අනාගත දුක මතක් කරගන්න අනාගතේදී වෙන්න පුළුවන් දුක මතක් කරගන්න කියනවා. ඊළඟට අපාය දුක මතක් කරගන්න කියනවා. ඔව්. අපායට ගියාම හම්බෙන ඒවා ටිකත් මතක් කරගන්න කියනවා. ඉතින් මේ විදිහට සංවේග වස්තු මතක් කරගන්න කියනවා. ඒතර මේකේ අර ද්වේ ධම්මා කියන එකේදී මතක් කරන්නේ සංවේග වස්තුණුත් මතක් කරගන්න ඕනේ. ඒවායට මුහුණ දෙනකොට ඒවායින් නිදහස් වෙන්න යම් උපායශීලී වෙන්නත් වෙනවා. ලෙඩක් වැඩක් වෙනවා. හැම ඉතින් ඒක ඔහේ සංවේගය ඇති කරගෙන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ලෙඩට බෙහෙත් කළා ඉතින් ලෙඩෙන් ගොඩ එන්නත් ඕනේ. ඊළඟට ජරාවටපත් වුණාම එතනත් හිතතල් ඇති කරගන්න නැතුව කොහොමද හිත පිරිසුදු තියාගන්නේ? හිත වට ගන්න නැතුව තියාගන්නේ කොහොමද? ඒ පැත්තත් හිතන්න වෙනවා. ඒ නිසා මේ සංවේග වස්තු අපි පුළුවන් තරම් ඒක උද්‍යෝගයේ පිණිස, සසර කලකිරීම පිණිස, කරගෙන යන බණ භාවනාවට උත්තේජනයක් පිණිස පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඉතින් මම හිතනවා අපි මෙතනින් නවත්තලා මේ ධර්ම සාකච්ඡාවට යමුෙමු. මෙතන ඉන්න සාමින් වහන්සලාට හෝ නැත්නම් ගිහි මහත්තුරුන්ට හෝ අපි දැන් කතා කරපු දේවල් සම්බන්ධයෙන් හෝ තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් ධර්මයේ සම්බන්ධයෙන් යම් මේ ගැටලුවක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා. සුපේසල කොහොමද? ජරා දුක්ඛය දැනෙනවද? තමන් විහිං කරගන්නවා. හොඳයි, ඉතින් එහෙම උත්සාහයක් පවත්වන එක හොඳයි. ටිකක් ආනාපාන සතියේ ටිකක් දුර ගිහිල්ලාම වේදනාව බලන්න යන්න. කියන්නේ අපි ආනාපාන සතියේ මගකින් වේදනාව බලන්න ගියොත් එහෙම අර හිතේ සමාධිමත් ගතිය අඩුයි, මේ අනිත් එක තමයි පස්සද්දි ගතිය අඩුයිනේ. දැන් ආනාපාන සතියේ ටිකක් ගැඹුරට යනකොට මේ කායික සුවයක් දැනෙනවා. කායික ටික යම් පමණක දැන් සමාධියක් හැදෙනවානේ. ආනාපාන සතිය හරහාම සමාධියක් හැදෙනවා. අන්න හරි. ඒ අන්නේ මට්ටමට ආවට පස්සේ ඊළඟට යන්න මේ වේදනාව බලන්න. ඒ කියන්නේ මේ මතුවෙන ප්‍රීති ස්වභාවයත් වේදනාවේම ස්වභාවයක්. දැන් අපි හිතන්නේ වේදනාව කියවහම සමහර දුක් වේදනාව විතරයි. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් ආනාපාන සතියේ මේ යනකොට මේ කායික සුවයක් දැනෙන්න පුළුවන්. ඒක කිලිපොලා යන්න පුළුවන්. නිකන් රැලි යනවා වගේ දැනෙන්න පුළුවන්. පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. මේ සැහැල්ලු ස්වභාවයෙන් දැනෙන්න පුළුවන්. මේවා තමයි සැප වේදනාවේ ස්වභාවය. අපිට පුළුවන් නම් මේක ඒ කියන්නේ මේක මම මගේ කරගන්න නැතුව මේකෙන් අයින් වෙලා මේක කොහොමද හටගන්නේ? දැන් අපි ධනහිස්සේ වේදනාවක් දුක් වේදනාවක් බලනවා වගේම අපිට පුළුවන් නම් මේ රැල්ලක් ඇවිල්ලා යන්නේ කොහොමද? මේ නිකන් පා වෙනවා වගේ දැනෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සැහැල්ලු ස්වභාවයක් දැනෙන්නේ කොහොමද? ඒක කිලිපොලා යන්නේ කොහොමද කියලා මේ හැම එකක්ම දිහා මේ බලනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් සැප වේදනාව අන්න විපස්සනාවට රැන් වෙනවා. ඊළඟට ඒ වගේම දුක් වේදනාව තියෙනවා. දුක් වේදනාව අපි තුන් දැන් අර කිව්වා වගේ ධනහිසේ වේදනාවක් තියෙනවා. අපිට පුළුවන් නම් අර එතනට ටික ආවට පස්සේ නැත්නම් අපේ හිතේ ආනාපාන සතිය හරහා හැදිච්ච සමාධි ස්වභාවය ධනහිසර ලං කරගෙන නැවත නැවත එතන ආරමුණු කර කර ඉන්නකොට අන්න එතන හිත එකඟ වෙන්න ගන්නවා. එතන හිත හොඳට එකඟ වුණාට පස්සේ තමයි මෙතන මේ තියෙන වේදනාව මේක දැන් අපිට සාමාන්‍යයෙන් තේරෙන තනි වේදනාවක් වශයෙන්නේ. ඉතින් නමුත් ඕක ටිකක් එතන හිත පවත්වන්න ඇතැම් වෙලාවට මෙතන වේදනා එකක් නෙමෙයි මෙතන වේදනා හතරක් පහක් තියෙනවා අය. එක එක කෑලි එක එක විදිහට වැඩ කරනවා අය කියලා තමයි තේරෙන්න පුළුවන්. අර වේදනාව කෑලි වලට කැඩෙනවා. නැත්නම් වේදනා රසක් බවට පත් වෙනවා. රාශියක් බවට පත් වෙනවා. අර ඒ රසක් බවට පත් වුණාට මේ පත් වුණාට පස්සේ ඒකෙන් එකක් තෝරගෙන ඒ එක එකක් සම්බන්ධිනුත් බලන්න පුළුවන් ඕනනම්. ඒ එක එකක් වෙනස් වෙන්නේ කොහොමද? එක එකක් ඇතිලා නැතිලා යන්නේ කොහොමද? ඉතින් ඇත්තටම වේදනාවේ පසනාව මේ පොඩ්ඩක් ඉතින් කටුකයි හැබැයි හරිම ගැඹුරකට යන්න පුළුවන් තැනක්. ඔව්.
ඉතින්
මොකක් හරි බලබල ඉන්න වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉඳද්දී ඇතැම් වෙලාවට සමන වීමකට එන්න ඉඩ තියෙනවා. ඒක තමයි එතෙන්දී ඇත්තටම අපි ධනහිස කියන නමවත් එතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හිත පුළුවන් තරම් සැහැල්ලු කරගෙන ඒ අපි දීපු සංඥාවන් වලින් ඔක්කොම හිත නුදවගෙන දැන් තියෙන හුදු වේදනාවක් පමණයි. ඒ වේදනාවත් මේ මම මගේ එකක් නෙමෙයි. මේක නිකන් මේ ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් කියලා අර ඒ යම් වැටහීමකුත් එක්ක මේ ටිකක් සොයනාසුළු මේ වේදනාවට දැන් මොකද වෙන්නේ? මේ වේදනාව කොහොමද හටගන්නේ? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක නැති යන්නේ කොහොමද කියලා අර මේ හොඳට ඒකට හිත ලං කරගෙන බලන්න පුළුවන් නම් වේදනන් පසනාවෙන් කියන්නේ හොඳම කමඨහනක් ඉතින් ටිකක් අමාරු කමඨහනක් හැබැයි. හැබැයි ඉවසන්න පුළුවන් නම් ඉවසගෙන යන්න පුළුවන් නම් හැබැයි ඉතින් මේ කායිකව يعني දැන් අර යන්න පුළුවන් යම් පමණකට විතරක් යන්න. මොකද ඊළඟට ඕක අනවශ්‍ය දේ වැඩි වුණොත් එහෙම ඊළඟට බෙහෙත් වලට යන්න වෙනවානේ. ඒ නිසා මාරු කරන්න ඊළඟට ඔන්න සක්මනකට යනවා. සක්මනකට ගිහිල්ලා ආයෙත් ඒකෙන් යම් සහනයක් ලබා ගන්නවා. ඊට පස්සේ ආයෙත් පරයන්කට එනවා. ඒ වගේ මාරු කර කර යන්න. ඔකියන් දැන් කයද ලෙඩ වෙලා
තියෙන්නේ.
එතකොට දැන් මහත්තයා ගෙදර වාහනයක් තියෙනවද? නැද්ද? බයිසිකලයක් තියෙනවද? හරි. එතකොට ඒ බයිසිකලේ මහත්තයාට දයිති? මහත්තයට අයිති මොකුත් නැද්ද? අයිති මොනා හරි කියන්න මට අයිති දෙයක් ගැන උදාහරණයක් මට මේ ගන්නයි ඕනේ. කන්නාඩියේ මහත්තයටද අයිති?
ආ
හොඳයි. අපි හිතමු දැන් ඔන්න මහත්තයයි කන්නාඩි දෙක තියෙනවා.
දැන් එතකොට මේ කණ්ණාඩිත් අපි දැන් මහත්යට උමනා වෙනවා ඔක ටිකක් වෙනස් කණ්ණාඩියක් හදාගන්න. හිතමුකෝ දැන්. ඉතින් මේ පුළුවන් ඉතින් ඒක නේද දැන් තමන්ගේ කණ්ණාඩියනේ. ඒ හින්දා ඉතින් අපි තුමු ඔකට දැන් ලෙන්ස් එකක් දාගන්න හිතෙනවා. ඉතින් මේක එතකොට ඉතින් ගිහිල්ලා වෙන තැනකට ඒ තියෙන කින්ද කිනවන ලෙන්ස් එක මාරු කරලා දෙන්න කියලා. ඉතින් ආ ලෙන්ස් එක මාරු කරලා දෙනවා මහත්යා ඉතින් සතුටුයි. එහෙම යන්න පුළුවන්. දැන් මහත්යාට පුළුවන් අපි ලොකු සානාංශයේගේ ওই විදිහට ලෙන්ස් එක මාරු කරන්න. බැහැනේ. ඇයි ඒ? නැහැ නැහැ ඒ කියන්නේ මහත්යගේ නෙවෙයිනේ කණ්ණාඩි.
ආ.
ඉතින් ඒ නිසා ඒ කියන්නේ දැන් මහත්යගේ කණ්ණාඩියේ හින්දා දැන් ඔය තියෙන්නේ මහත්යට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ මගේ කණ්ණාඩිය. ඉතින් මට ඕන නම් ලෙන්ස් එක මාරු කරන්න පුළුවන්. මට ඕන නම් මේ කණ්ණාඩි ගලවලා පැත්තකින් තියන්න පුළුවන්. මට ඕන නම් කණ්ණාඩි දාගන්න පුළුවන්. මොකද තමන්ගේ කණ්ණාඩිය. හැබැයි මහත්යට බෑ අනුන්ගේ කණ්ණාඩියක් දාගන්න. හරියන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එතකොට ඔන්න මහත්යාගේ තමයි කණ්ණාඩිය. දැන් ඕක තේරුණානේ. දැන් මහත්යාට උණ හැත් අපි දු මොකද්ද ලෙඩ ලෙඩ හැදෙනවානේ. කයට. දැන් මහත්යාගේනේ කය නේද?
ඔව්.
ඉතින් බැරිද ලෙඩේ අයින් කරලා තියන්න?
බෑනේ හැම වෙලේ බෙහෙත් ගන්න බෑ.
නෑ ඉතින් දැන් කණ්ණාඩියත් මගේ ගා නේද?
ඔව්.
ඉතින් කයත් මගේනේ.
ඔව්.
ඉතින් කණ්ණාඩිය මගේ නම් දැන් කණ්ණාඩියට පුළුවන් නේ ලෙන්ස් එකක් මාරු කරන්න.
ඔව්.
කයත් මගේ නම් පුළුවන් වෙන්න ඕනේ ඉතින්. තේරුන්නේ මං කියන මේ තර්කේ නෑ ඒක තමයි දැන් තර්කේ තමයි ඉන්න චුට්ටක් ඉන්න තර්කේ තමයි දැන් මගේ කියලා දෙයක් තියෙනවා නම් අපි ඔය මම කියන එක අත දක්වන්නේ මට කැමති විදිහට ඒක පවත්වන්න පුළුවන් දැන් මහත්යාගේ ඔය කණ්ණාඩිය නිසා ඒක මහත්යාට අයිති නිසා මහත්යට ඕන විදිහට මේක හසුරවන්න පුළුවන්. මහත්යට ඕන නම් ඒකට ලෙන්ස් එකක් දාන්න පුළුවන්. ඕන නම් ගලවලා පැත්තකින් තියන්න පුළුවන්. ඕන නම් අලුතෙන් දාගන්න පුළුවන්. මොකද මගේ කණ්ණාඩි. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. නමුත් කයත් මගේ නම් එහෙමනම් ඒකටත් ඔය විදිහම කරන්න පුළුවන් වෙන්න ඕනේනේ. කය මගේ නම්
ආහ්
ඒකයි කියන්නේ. කණ්ණාඩිය මගේ හින්දා මට ඒක ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඉතින් කයත් මගේ නම් මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේනේ.
හැබැයි ඒතර පැහැදිලි හැමෝටම දැන් මේක මේ
ඒක තමයි. ඒක තමයි අපි බලන්නේ දැන් මගේ කියලා තමයි අපි මුලින් හිතාගෙන ඉන්නේ.
ඔව්.
නමුත් අපි ඔන්න කය හොඳින් නිරීක්ෂණය කරන්න හොඳට මේ ගැන තේරුම් ගන්න අපිට තේරෙනවා මේ කය වැඩ කරන්නේ එයාට ඕන විදිහට. මේ කය වැඩ කරන්නේ මට ඕන විදිහට නෙමෙයි. මේ කය පවතින විවිධාකාර වෙන වෙන හේතුන් නිසා. ඒ හේතුන් ඔක්කොම මට මං කියන දේ අහන්නේ නැහැ. ඒ එකක්වත් හේතුන් මං කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා ඒව නිසා හටගත්ත මේ කයත් මං කියන දේ අහන්නේ. ඒතකොට මේ වගේමයි. ඒතකොට මේ කය සම්බන්ධයෙන් අපි මේ විදිහට නැවත නැවත බලන්න අන්න එතකොට ධාතු මනසිකාර භාවනාවක් කරහා නැත්නම් වෙනත් භාවනා ක්‍රම හරහා ඒ Tamante අවබෝධයක් තමයි එන්නේ. අපි දැනට හිතාගෙන ඉන්නවා මේක හොඳයි, මේක මගේ, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේක දැන් ලස්සනයි, මේක තරුණයි, මේක වහලුයි කියන නාන ප්‍රකාර දේ හිතාගෙන ඉන්නවා. හැබැයි කය එයාට උරුම ගමනක තමයි මේ යෙදෙන්නේ. එයා දැන් පුංචි කාලේ ඉපදුනා, ඊළඟට එයා පොඩ්ඩක් ඔන්න වර්ධනය වුණා, ඊළඟට ළමා වියට පැමිණියා, ඊළඟට තරුණ වියට පැමිණියා, ඊළඟට මැදි වියට පැමිණියා, මහලු වියට පැමිණියා, මරණයට පැමිණියා. ඉතින් ඕක තමයි එයාගේ සයිකල් එක. ඒක තමයි එයා යන ගමන. මේක ඒ ගමන එයා නවත්තන්නේ අපි කැමති වුණත් අකමැති වුණත්. එතන
කැපකිරීමක් කරන්න ඕනේ හැමෝම. අහහ.
ඒ වාහන අධ්‍යයන දෙන්නේ. ඔව්.
මේ
මොකේ කය අරන්
ඉන්නද මේ දැකලි? අනේ
හරි.
ඔව්. ඔව්. ඒක තමයි. නෑ නෑ කය
කොහොමද කියන්නේ හිටියද? ඔව්. මම කියනවා මම අනිත් දර භාවනා අධ්‍යයන. ඔව්. හා. මම හිතුවා කය අරන් ඉන්න බෑ. අන් ඔව්. දැන් මහත්තයා ගිහිලා අර හතේ කුටි සාමිනහන්සේ කියන්න පුළුවන් නම් කය අරන් එන්න කියලා මෙතෙන්ට. බෑන්. හැබැයි මේ කය ඒ සාමිනහන්සේ ගිලු. ඒ වුණාට කරන්න බෑ. දේක අපි හිතන් ඉන්නවා මේක අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. නමුත් පොඩි කාලේ තරුණ කාලේ විතරයි මේක අපි කියන දේ අහන්නේ. ඊට පස්සේ මේකට බැරි වෙනවා. ඊට පස්සේ දැන් අපි කොච්චර කිව්වත් මෙයා අතවත් උස්ස ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහෙ දාලා තියෙනවා අපිව එහා පැත්ත හරවන්න පවා තව කෙනෙකුට ආරාධනා කරන්න වෙනවා. ඔච්චරයි. ඒ තරමට ඒ කියන්නේ ඇත්තම මේ කය හරීම ඒ කියන්නේ බොහොම කෙටි කාලයයි. දැන් මේ පිනුම් ගහන කාලේ හින්දා ඉතින් අපි හිතනවා මේක මගේ, ආ මට පුළුවන්, මම තමයි ලොක්කා. මට මේක ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. නමුත් අපි දන්නේ නැහැ අනාගතයේදී මොන උරුමයක් මොන තත්ත්වයක් අපිට පත් වෙනවාද කියන්න. ඒ නිසා, ඒ කියන්නේ කයේ ස්වභාවය හඳුනාගන්න මේ අර ධාතුන්ට කැමැති කැමැති පරිදි හැසිරෙන්න දීලා තමයි අපි මේ දිහා බලන්නේ. ඒකයි ධාතු මනසිකාරයේදී
අපි මුලින් ආනාපානයෙන් වගේ සිතේ සම්පමණක එකඟතාවයක් හදාගෙන ඊළඟට කයෙන් අපි අයින් වෙලා කයේම දැනෙන දේවල් දිහා බලනවා. හොඳ විවෘත භාවයකින් අපි ඒවා හසුරවන්නේ යන්නේ නැතුව. තේරෙනවද? අපි ඒවා මොකක්වත් හසුරවන්නේ නැහැ. ඒ කැමැති දෙයක් මතුවෙන්න දෙනවා. තද ගති මතුවෙනවා, රළු ගති මතුවෙනවා, උණුසුම් ගති මතුවෙනවා. අපිට අපි තේරුම් අර ඒවා නැවත නැවත බොහොම නිහඬ මනසකින් ගැඹුරු මනසකින් නැවත නැවත දකින්න දකින්න තමයි තේරෙන්නේ මේ ඊටාම සියුම් ලක්ෂණ වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. ඒගොල්ලෝ පටන් ගන්න ඒගොල්ලන්ට ඕන වෙලාවට. පවතින්නේ ඒගොල්ලන්ට ඕන කැමැති කාලයක්. අවසන් වෙන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට. ඉතින් මේ එක සියුම් ලක්ෂණයක්වත් අපි කියන දේ අහන්නේ නැහැ. ඉතින් මේකේ සමස්තයක ඒකේ සමස්තයක් වශයෙන් මේ මුළුකය අපිට දැනෙන්නේ. මේ ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන ලක්ෂණ කීපයක් තමයි ගැඹුරේ තියෙන්නේ. ඒ ඔක්කොගෙම මේ සම්ප්‍රයුක්තයක් වශයෙන් ඒ ඔක්කොගෙම සමස්තයක් වශයෙන් තමයි අපිට මේ කයක් වශයෙන් නිරූපණය වෙන්නේ. ඉතින් අර යට තියෙන ගැඹුරුම ටික ඔක්කොම වෙනස් වෙනවා නම් ඒකේ සමස්තයක් වශයෙන් තියෙන මේ මුළු කයත් අනිවාර්යයෙන්ම වෙනසටපත් වෙනවා. ඉතින් අපිට අර මේ ඒක අර පොතෙන් පතින් ඕක දැනෙනවා. නමුත් අර භාවනාවකින් තමයි ඕක ගැඹුරටම හිතට කා වදින්න ගන්නෙ. ඒතර තමයි තේරෙන්නේ මේ මෙතන තියෙන්නේ නිකන් ධාතු ස්වභාවයක්. එළියේ තියෙන්නේ ධාතු ස්වභාවයක්. තවත් කෙනෙක්ගේ ඇඟේ තියෙන්නේ ධාතු ස්වභාවයක්. මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් පමණයි කියන අවබෝධයක් එන්න පුළුවන්. ඒකයි අර භාවනාවක් ඉතින් කාලයක් යෙදෙනකොට තමයි ඒ බඳු අවබෝධයක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ.
ඔව්.
අවසරයි. ඒ ආයි නැවත ආනාපාන ධානයට ටිකක් වෙලා ඉන්නකොට දැඩි වේදනාවක් එනවා. ඔව්. ඒක වේදනාව වයින් කරන අපි වේදනාව දැලිය යුතුයි කියලා කියනවා.
නෑ නෑ එහෙම කියන්න බෑ. වේදනාව අයින් වෙන්න ඒ කියන්නේ අපිත් එක්ක එහෙම වේදනාව ගිවිසුමක් ඇති කරගන්නේ නෑ. අපි බැලුවාම යා යන්නම් කියලා ගිවිසුමක් නෑ. ඒකයි එහෙම නම් ඉතින් වේදනාව මගේ වශයේ පවතින්න පුළුවන්. දැන් කය ගැන අපි දැන් කතා කළේ ඒ වගේමයි වේදනාව. වේදනාවත් කොයි වෙලාවෙද එන්නේ? කොච්චර කල් මේගොල්ලෝ ඉන්නවද? කොයි වෙලාවෙද යන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. ඕක සැප වේදනාවටත් අදාළයි, දුක් වේදනාවටත් අදාළයි, මේ උපේක්ෂා වේදනාවටත් අදාළයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කැමති වෙලාවට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කැමති වෙලාවක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕන වෙලාවට යනවා.
අපි ඒක මෙනෙහි කරා කියලා ඒ
කියන්නේ මෙනෙහි කරාම සමහරට යන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. කළා බලන්න. සුපේ සලයස්න. කොනිද? මෙනෙහි වේදනාව බලන් ඉන්නකොට හැමතිස්සෙම බලපුව ගමන් යනවද?
නෑ
මෙනෙහි කරන්නේ නෑ වේදනාව දිහා බලනවා. ඔව්. එතකොට බලපුව ගමන් යනවද ඒගොල්ලෝ?
නෑ
නෑ. අන්න අර මහත්තයා කියන යනවලු. ඒකම තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න තියෙන්නේ ඒකමයි. අපි හිතන් ඉන්නවා මම සැප විඳිනවා, මගේ සැප, මගේ දුක, මේ මම දුක් විඳිනවා කියලා. මේ වේදනාව වැඩ කරන්නේ එයාට ඕන විදිහට. කය වැඩ කරන්නේ කයට ඕන විදිහට. වේදනාව වැඩ කරන්නේ වේදනාවට ඕන විදිහට. තියවතනයි ඉතින් තනි කරදී අපි මේ හිතින් හදාගෙන ඉන්නේ. අපිම හිතන් ඉන්නවා මේක නම් මම කියන දේ අහනවා, මට ඕලාවට කන්න පුළුවන්, මට ඕලාවට බොන්න පුළුවන්, මට ඕලාවට තැනක යන්න පුළුවන්, මට ඕලාවට අත දිගාරින්න පුළුවන්, මට ඕලාවට අත තවන්න පුළුවන්. ඉතින් අපි එහෙමනේ හිතන් ඉන්නේ. ටික කාලයකටදී එහෙමත් වැටහෙනවා. එහෙමත් කරනවා. හැබැයි තින් කොයි වෙලාවෙ ඔබ අනිත් පැත්ත ගහනවත් දන්නේ නැහැ. ඉතින් වේදනාවටත් ඕකමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒකයි වේදනාවන පස්සනාවක් වශයෙන් කරන්නේත් ඒකයි. දැන් අපි දැන් අර කයම අර මහත්යගේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී කය සම්බන්ධයෙන් කතා කරා. ඉතින් වේදනාව පස්සෙන් කතා කරද්දී ඕකමයි වැටහෙන්නේ. වේදනාව නැවත නැවත නිරීක්ෂණය කරනවා. වේදනාවන පස්සනාවක යෙදෙනවා කියන්නේ ඒකයි. වේදනාවට මතුවෙන්න දීලා ස්වාභාවිකව අපි අන්නේ දිහා බලනවා. අන්නේ දිහා බලන්න වේදනාවේ යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. මෙයා කොහොමද පටන් ගන්නෙ? මෙයා කොහොමද වෙනස් වෙන්නේ? මෙයා කොහොමද නැතිලා යන්නේ? මේ එකක්වත් මට ඕන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. මට ඕන නැත්නම් මලාට මට ඕන වෙනවා සැප වේදනාවක් ඇති කරගන්න. නමුත් එයා ඇති වෙන්නේ නැහැ. මට ඕන වෙනවා දුක් වේදනාවෙන් අත මිදෙන්න. ඒත් එයා අතහැරලා යන්නේ නැහැ. එයා තාම ඉන්නවා. ඉතින් ඒකම තමයි පෙන්වන්නත් ඕනේ. ඉතින් ඒක අතින් හරි කටුක අද්දගීම කරහා තමයි අපිට මේ දුක වටහා ගන්න වෙන්නේ. මොකද අපි හිතින් හිතාගෙන ඉන්නවා මට මේක පාලනය කරන්න පුළුවන්. මේක මගේ වේදනාව. මට ඕන විදිහට එයා හැසිරෙන්නේ. මම බලපු ගමන් එයා ආවි. එහෙම යන්නේ නැහැ. මේක දැන් මහත්තයට ලැබෙන්නේ ලොකු පාඩමක් තමයි. මේ වේදනාව හරහා අපි ඉගෙන ගන්නෙ. අපි වේදනාවම නිරීක්ෂණය කරනවා. වේදනාවම අපිට පාඩමක් උගන්වනවා. මම හැසිරෙන්නේ මට ඕන විදිහට. මෙන්න මේවයි මගේ හේතු හටගන්න. ඒ හේතු වෙනස් වෙනවද මම හිතන වෙනස් වෙනවා නැත්නම් ඔයා කියන දේට මම වෙනස් වෙන්නේ නැහැ ආනාපානේ බැලුවහම මම වෙනවද නෑ
මම සහ මම නෙවෙයි කියන එක ආනාපානේ හිත tempat වෙනවා ඊපස්සේ ආනාපානේ මම ඒකට කයි අනිත් සියලු කොටස් මම නෙවෙයි ප්‍රධානම රාජ්‍යත් බයිට් එක කියනවා නිකම් මේ පොතින් දැකලා තියෙනවා මේ බයිට් එක කියනකොට පරිසරයේ සම්බන්ධව
වෙනවා ඔය අජත් බහින්දා කියන එක දැන් සාමාන්‍යයෙන් අර්ථ කීපයක් ගන්න පුළුවන් අපි බලන අරමුණ අජත් වශයෙන් සලකන්න පුළුවන් ඒ අරමුණෙන් බාහිර සියල්ල බාහිර මේ බහිද්දා වශයෙන් සලකන්න පුළුවන් ඒක තමයි දැන් අර ආශ්‍රතුන් විස්තර කරේ අපි ආස්වාසයක් බලනවා ඒතර ආස්වාසය අජත් වෙලා ප්‍රස්වාසය පවා බාහිරයි ඒතර බහිද්දා ප්‍රස්වාසය ඇතුළු අනිකුත් සියලුම අරමුණු බහිද්දා බවටපත් වෙනවා ඒක තමයි සාමාන්‍යයෙන් අපිට තලකුම් ගන්න වෙන එක අර්ථයක් තවත් එකක් තමයි අපි හිතමු කෙනෙක් ආනාපාන සතිය වඩනවා. එයා ඒ හරහා යම් කිසි අවබෝධයක් හදා ගන්නවා. එතකොට අනිත් කෙනෙක් දිහා බැලුවාම ඒ අවබෝධය එයාට යොදන්න පුළුවන්. තමන් තුල යෙදෙන ආනාපාන සකලා යම් කිසි අවබෝධයක් දිනුනාට පස්සේ මේ තව කෙනෙක්ගේ තියෙන්නේ ඒ බඳුම ස්වභාවයක් කියලා අන්න බහිද්දා වශයෙන් බලන්න පුළුවන්. ඒ තව අර්ථ දක්වීමක්. يعني අජ්ජත බහිද්දා කියන එකේ يعني තමන්ට මේ යොදවලා බලන්නත් පුළුවන්. බහිද්දා වශයෙන් අනුන් මේ තමන් තුලින් ඇති කරගත් අවබෝධය තවත් කෙනෙකු වෙත යොමු කළා අන්න බහිද්දා වශයෙන් බලන්නත් පුළුවන් මේ ක්‍රම දෙකටම අජත් බහිද්දා දෙක වැරද්දක් නැහැ එක පැත්තක් තමයි අරමුණ මෙනෙහි කරද්දී අරමුණ අජත් වශයෙන් සලකන්න පුළුවන් සියල්ල අනිකුත් සියල්ල බහිද්දා වශයෙන් සලකන්න පුළුවන් ඒක අර්ථ දක්වීම ඒකත් ඉතින් නිවැරදි කියන්න පුළුවන් අනිත් එක තමයි දැන් අපි මේ කයම පාවිච්චි කළා මෙතන දැනෙන වේදනාවන් මේ සිතුවේ දැනෙන විවිධාකාර ස්වභාවයන් තේරුම් අරගෙන අපි එතනින් යම් අවබෝධයක් ඇති කරගත්තට පස්සේ ඊට අනුරූපයිනේ බාහිර ස්වභාවයක් තවත් කෙනෙක්ගේ හිතක් තවත් කෙනෙක්ගේ බාහිර ස්වභාවයක් මේ මීට අනුරූපයිනේ අන්න එතන තියෙන බහිද්දා ස්වභාවය ඒකෙන් එතකොට එතන තියෙන අර අන්වේ ඥානයක් තියෙන්නේ අනුමාන ඥානයක් තියෙන්නේ එතන අන්න බහිද්දා ඥානයක් වශයෙන් හඳුන ගන්න පුළුවන් ඒතර අජත්ත බහිද්දා වශයෙන් එහෙමත් හඳුනා දෙනවා ඒ දෙකම නිවැරදි අර අතෙන්ට නම් මට එදෙන වෙන්න බෑ ඒ කියන්නේ මේ ආස්වාසය බලනකොට ආස්වාසය මම කියලා ගන්න බෑ එතන එතන මමෙක් කියලා නෙමෙයි එතන යන්නේ ආස්වාසයක් කියලා ඒකනේ අපි මුලින් මම කියලා ගන්නව වෙන්න පුළුවන් නමුත් ටික මේකේ ප්‍රඥාවක් වැඩෙන්න ආස්වාසය යාට ඕනලාට විදිහට පටන් ගන්නවා යාට ඕනලාට වෙනස් වෙනවා යා නැතිලා යනවා ඔහොම තේරෙන්න මෙතන අර කිව්වා වගේ මම කතාවක් ඉන්නේ නැහැ මෙතනදී හුදු ආස්වාසයක් පමණයි ඒකනේ කියන්නේ කායේ කායන පස්සේ විහෙරේද කියලා මෙතන මේ මගේ කය බලමින් ඉන්නවා කියන එක මුලින් පටන් ගත්තට අන්තිමට තියෙන මෙතන තියෙන හුදු කයක් පමණයි මේ කය බලමින් ජීවත් වෙනවා මේ ආස්වාස කය බලමින් කටයුතු කරනවා අන්න ඒ හරහා සතියක් දිනනවා අන්න ඒ හරහා ප්‍රඥාවක් දිනනවා එදෙන්ට තමයි එන්නේ තියෙන්නේ අන්තිමට තියෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් තියෙනවා ඒක නිකන් හේතුඵල ධමයක් මේ ක්‍රියාවලියක් ඒක මේ මගේ වසඟේ පවතින ක්‍රියාවලියක් නෙමෙයි එදෙන්ට තමයි එන්නේ ඒ
සතිපට්ඨාන යන්නේ සම්මුදේ
ආ
ඉස්සල්ලා බලන්න කියනවා
වය බලන්න කියනවා
අපිට
දෙරිච්චේදී
කියන්නේ
ඔව්
සමුදේ බලනකොට ආනාපානි හට ගැනීම
නම්
මම
දෙයක් ආනාපානි හට ගැනීම නම් එතකොට සමුදේ බලනවා කියන්නේ හට
ගැනීම
එතකොට ඒක මම ඉන්නවනේ එතකොට මම ඇයි මමෙක් දා ගන්නද දැන් මමෙක් කියන සංස්කෘතිය දැන් අපි මට තේරෙන්නේ
නෑ නෑ ඉතින් ආස්වාසය ආස්වාසය වශයෙන් දකින්න පුළුවන් නේ ඉතින් ඔව් නම් සාරා මම
කොහෙද තියෙන්නේ එහෙම
නෑ මම නැති වෙන්න නම් මම කියලා කෙනෙක් හැදෙන්නේ
නැහැ ඉතින් ඇයි හදන්නේ
නෑ
භාවනා කරන්නේ නැහැ ඒක නෑ එහෙම එකක් නෑ
කියලා
දෙන්නේ නෑ සමුදේ වය කියන එකේදී හිතන්න ආනාපානෙන් පටන් ගත්ත කියලා ආස්වාස ප්‍රස්වාසයෙන් පටන් ගත්ත කියලා දැන් ආසන මුල මට්ටමේ තේරෙන්නේ මේක ආස්වාසයක් ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් එහෙමනේ තේරෙන්නේ ඊළඟට ඔන්න ආස්වාසයක මුල ස්වභාවය බලනවා මැද ස්වභාවය බලනවා අග ස්වභාවය බලනවා ප්‍රස්වාසයේ මුල ස්වභාවය බලනවා මැද ස්වභාවය බලනවා අග ස්වභාවය බලනවා ඊට පස්සේ ඔය ටික යනවනේ ඔය විදිහට හිතන්න ඕකත් දැන් එහාට යනවා යනකොට දැන් මොකක් දැනීම තව තව සියුම් වෙන්න මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා වෙන් කරගන්නත් බැරි තරමට මේක සියුම් වෙන්න ඉඩ තියෙනවා දැන් තියෙන හුදු දැනීම මාත්‍රයක් පමණයි ඒ දැනීම මාත්‍රයේ පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා ඒ දැනීම මාත්‍රේ ආයි අපි මේ ප්‍රසවාසය ගැන කතා කරනොත් අන්න ඒකත් නිකන් ප්‍රසවාසයක් කියලා හැඳිනීමක් දැන් කරන්න අමාරුයි. ඒ තරමට සංඥාව දුර වෙලා ගිහිල්ලා එතනත් ඔන්න දැනීම මාත්‍රයක් තියෙනවා. නැත්තම් ඒ දැනීම හට ගන්නවා, ඒ දැනීම නිරුද්ධ වෙලා යනවා. ඔතන තමයි හොඳම සමුදේවය ස්වභාවයක් තියෙන්නේ. අපි ආර සම්මුති මට්ටමින් අයින් වෙලා බොහොම පරමාර්ථ මට්ටමකින් අන්න මෙතන හට ගන්නා ස්වභාවයක් තියෙනවා, ෂේ වෙලා යන ස්වභාවයක් තියෙනවා. ආස්වාසයක් කියලා නමක් අපි මුලින් දුන්නට පස්සේ නමවත් දෙන්න බෑ. ඊටත් වඩා සියුම් වෙලා මෙතන දැනීමක් තියෙනවා. දැනීම පටන් ගන්නවා, ඒ දැනීම හට ගන්නවා, ඒ දැනීම නැතිලා යනවා. ආයෙත් තව දැනීමක් හට ගන්නවා, නැතිලා යනවා. ඒ දැනීම හට ගන්නවා, නැතිලා යනවා. ඉතින් මෙතෙන්ට මමෙක් දාන්න බෑ. මෙතන තියෙන්නේ හුදු සමුදේ වය, ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි තියෙන්නේ. ඒ බඳු ස්වභාවයක් තමයි දකිමින් ඉන්න. ඒ බඳු ස්වභාවය දකිමින් අපි වාසය කරනවා. අන්න එතනින් තමයි සතිය ප්‍රඥාව කැඩෙන්න ගන්නෙ. එතන ඒ කියන්නේ අපි හිතන්න මේ මම කියන එක සම්පූර්ණයෙන් අපි සංකල්පයක් වශයෙන් කියලා දාගත්ත දෙයක් කියලා. ඒක අපි අර අපේ අවිද්‍යාව තියෙන තාක් අපි මේකට මමෙක් ඈඳ ගන්නවා. නමුත් ටික භාවනාවේදී කියන්නේ මමෙක් දාන්න විදිහක් නැති શબ્දයක් තත්ත්වයක් තමයි තේරෙන්න යන්නේ. කියන්නේ අපි ඔක්කොටම දැන් කායටත් මම කියায়න, වේදනාවටත් මම කියায়න, සංඥා ටිකටත් මම කියায়න, ඔළුවේ දුවන විවිධාකාර චිත්ත සභාවයන්ටත් මම කියায়න, ඔක්කොම මම කියන් තමයි ඉන්නේ. ඒ හැබැයි මේ මම කියාගත්ත ඔක්කොම තමයි බුදුහාඳුර බලන්නත් කියන්නේ මමද කියලා බලපං කියලා. ඉතින් ඔක්කොම පෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ උඹලන්ට දෙත හැසිරෙනවා. ඉතින් එහෙම කරගෙන යනකොට මේ එක එක්කත් මං කියන දේ අහන්නේ නැහැ. නේද? කළා ඔහොම යන්නකො. එතකොට මම අහුවේ. මොකද ඉන්ද්‍රජිත්? අර ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව් මටද තියෙන්නේ නේ. මටනේ තියෙන්නේ. ඔව්. කියන්න. හරි. දම්ම කුසල සානසය යන ප්‍රශ්නයක් නැහැ නේ. හරි කියන්න. ඒක අදාළ නැහැ ඇත්තට. ප්‍රශ්නේ අදාළ නැහැ. ධර්මයට ඉතින් ඔය පස්සේ ආපු කතන්දර. ඒ කියන්නේ අපි මේ එහෙම කියනවා මොකද්ද මේ මට මතකත් නැහැ. දැන් මොකද්ද හේතු විසන්දි කියන්නේ? මේ දැනගෙන පොඩ්ඩක් මතක් කරන්න.
මොකද කියන්නේ නැහැ කියන්නේ නැත්තම් බෑ කියන්නේ නැත්තම් චුරුචුරු ගන්න නැත්තම් උත්‍රි
හේතුවයි කියන්නේ. අන්න ලොකු සාහනසේ උත්තරේ යන්නේ ඒක. මොකක් හරි කරන්න ගියාම නැහැ කියන්නේ නැත්තම් බෑ කියන්නේ නැත්තම් චුරුචුරු ගන්නෙත් නැත්තම් අන්න ත්‍රි හේතුක ප්‍රසන්දියක් තියෙනවා. ඒක තමයි මලත් හිතන්නේ වටිනාම වෙලතුර මොකද එතකොට හැකි සංඥාවක් නේ තියෙන්නේ මේක කරන්න පුළුවන්. මේක මේ බුද්ධ ශාසනයේ මට කරන්න පුළුවන්. එන්නේ හැකි සංඥා තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් ත්‍රිහෙතුක ප්‍රසන්දයි. ප්‍රතිසන්දිකෙක්. ඔක ගැඹුරෙන් එනවා. ඉතින් ගැඹුරෙන් මේ අවිධර්මයේ විස්තර කරනවා මේ මට ඒ දවස්වල නම් මතකද දැන් නෑ අතර මතක නැහැ. මේ
කුසලයක් කරනකොට මොකද ඊට කලින් මේ කරද්දී ඊට පස්සෙත් හිතට ඒ
කියන්නේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කුසලය මතක් වෙන්න ඕනේ මේ මරණ මොහොතේදී නේ. ඔන්න ඔහොමද මොකක්ද දෙයක් තියෙන්නේ. ඔව්. කරන්න කුසලය සම්බන්ධයෙන් කියනවානේ මේ කුසලයේ කරන්න කලින් අපිට ඒ පැත්තෙන් හොඳ මේ කර්මයේ කර්මඵල අදහන ස්වභාවයක් තියෙනවානේ. කුසලයේ කරන වෙලාවෙදිත් කර්මඵලය කර්මය අදහගෙන ඒ දේ හොඳ සිතින් කරන්න ඕනේ. කරාට පස්සෙත් ඒ ගැන මුකුත් පශ්චාත්තාප වීමක් නැතුව ඒ ගැන ප්‍රසාද සිතින්ම කර්මයේ කර්මඵල අදහන ඉන්න ඕනේ. හිතන්න ඒ කුසලය තමයි මරණ මොහොතේදී මතක් වුනේ. ඒක තමයි මුල්ුණේ ඊළඟ භවයේ සඳහා. එතකොට අන්න ත්‍රි හේතුක ප්‍රසන්දික උසලයක් තමයි මේ කියලා ඔන්නෝම ඉතින් අර්ථ දක්වනවා. ඔවා ඉතින් ඊට වඩා හොඳයි වාඩනහම තේරෙනවානේ මේ පාදේ වදිනවා. තේරෙනවානේ. ඒ කියන්නේ ත්‍රි හේතුක උසලයක් තියෙනවා. බය වෙන්න එපා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද?
වෙන කාරණා තාසම ඒක බාහිර කාරණාවක්. සාමාන්‍ය සංහස කෙනෙක්.
ඔව්.
කෙනෙක්ගේ මම දෙකපු යම් ගුණයක් ප්‍රසිද්ධි. ප්‍රශංසා කරන එක
ඒක හොඳට
ආවද?
නම ආව. ඔව්. නම් වයිදන්. ඔව්. නෑ ඉතින් මහත්තයා ඒකෙන් කීයක් හරි හොයාගන්න නම් ප්‍රසිද්ධ කරන්න එච්චර හොඳ නෑ. නෑ
එහෙම නෙමෙයි. කිසිම නෑ. ලාමක පරමාර්ථය
නානත්කාරයේ ගුණ වර්ණනා කරන. හොඳයි.
ඒක හොඳයි.
නෑ ඒක තමයි. ඒක අවස්ථාන කුලව තමයි කියන්න වෙන්නේ.
දැන් ඔයා හිතන මෙහෙම දැන් මට පෙනුනේ යම් සිහිනෙන්ගේ නුගුණයක්මයි මම දැක දැක හිටියේ. නමුත් දැන් මට ඕනේ හැදෙන්න. මට ඕනේ දැන් ඒක නිවැරදි පැත්තට දැකලා මගේ මේ ඒ තැනත්තාගේ නුගුණ විතරක් නෙමෙයි ගුණත් තියෙනවා කියලා අර මගේ හිතේ තියෙන ඒ වැරදි ආකල්පය වෙනස් කරන්න අවශ්‍යයි මට. ඒක වෙනස් කර ගැනීම සඳහා ඒක මේම කරන එක හොඳයි. ඒක වැරද්දක් නැහැ. ඔව්. නමුත් ඇතම් කෙනෙක් ගුණ ප්‍රකාශ කරනවානේ නිකන් ලාභ සත්කාර පිණිස නැත්තම් එයාගෙන් මොන හරි කුට්ටියක් කඩා ගන්න ගුණ කියනවනේ. ඒක වැරද්දක් නැහැ. අන්න හරි. ඔව්. අන්න හරි.
මගේ හදවතේ කිව්වට ඒක අනිත් කට්ටිය කොහොම බාරගන්නේ කියලා මට දෙක කියාවක්
තිබුණා. ඔව් ඒක හරි. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. එතෙන්දී ඒ කියන්නේ අපි ගැන අනිත් අය නිවැරදි තක්සේරුවක් ඇති කර ගනීද කියන එකයින සියුම් විතර්කයක්. ඒක බුදුරජාන් වහන්සේ කියනවා අනවඤ්ඤත්ති පටිසංගත විතර්ක කියලා. ඒ කියන්නේ මේ හරිම අමාරුයි මේ. ඒ කියන්නේ හිත ගැන තේරුම් ගන්න හරි අමාරුයි. අපි ටික ටික අපේ තීච්ඡ ප්‍රබල විතර්ක ටික සමනය වේගෙන යනකොට එනවා සියුම් විතර්කය. අනිත් අය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. එහෙලා අන්න එහෙම විතර්කයක් එනවා ඊළඟට. අනිත් අය මං ගැන නිවැරදිවම තේරුම්ගෙන ඉන්න ඕනේ. මං මෙන්න මෙහෙම කෙනෙක්. මම අනිත් එක්කෙනා ගැන මෙහෙම හිතලා නැහැ. හැබැයි යා මං ගැන මොනවද හිතන් ඉන්නවද දන්නේ නැහැ කියලා එහෙමත් විතර්කයක් එනවා. ඒ නිසා එච්චර එහෙම යන්න ගියොත් අමාරුයි. ඒ හින්දා ඉතින් තමන් නිවැරදි දේ කරනවා අනිත් අය සමාලාට මං ගැන නිවැරදි වැටහීමක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ඒක සමාහලාට මේගොල්ලෝ වැරදි වැටහීමක් ඇති කරගෙන ඉඳලා පස්සේ ආයේ ඒක නිවැරදි පැත්තට සකස් කරගන්නත් පුළුවන්. මොකද ඉතින් ඒ හිතීමේ අයිති ඒගොල්ලන්ට තියෙනවනේ. ඉතින් මට බෑනේ හරියටම ගිහිලා ඔයා මං ගැන මෙන්න මේ විදිහටම හිතන්න. වෙන විදිහට හිතන්න එපා කියලා නීතියක් දාන්න මට බෑනේ නේද? ඒ නිසා ඒ අය ඉතින් මං ගැන එක එක විදිහට හිතාගෙන ඉන්න වෙන පුළුවන්. නමුත් ඉතින් කාලයක් තිස්සේ ඒගොල්ලෝ මාව අධ්‍යයනය කළා, මගේ හැසිරීම බලලා, මම කටයුතු කරන්න කොහොමද කියලා බලලා, ඒගොල්ලන්ගේ අර හිතේ තිබිච්ච ආකල්පය වෙනස්සලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම කටයුතු කරන්න. ඒ නිසා අනිත් අය මොනා හිතයිද එහෙම ඉතින් එච්චර හිතන්න ගියොත් අපිට විතර්ක වැඩි. අපිට ජීවත් වෙන්න අමාරුයි එතකොට. හැමතිස්සෙම බයෙන් ඉන්න වෙන අය මොනා හිතයිද, මෙයා මොනා හිතයිද? මඩක් මොකක්වත් කරන්නම වෙන්නේ නැහැ එතකොට. ඔකේ.
අවසන් සම්පූර්ණ මේ සිතේ සමාධි මට්ටම කියන්නේ අපි ඒකට අදාළ කරුණු ඔක්කොම සපේ කොන්න ඒක පහළ වෙන දැක්ක එහෙම නැත්නම් අපි අර සතිමත් බවෙන් ඉඳලා ඉඳලා චුට්ට චුට්ට උපමං කළා දැන් කොහොමත් සං කළා අදාළ තියෙන විදිහට එහෙම නැත්නම් කරුණු සම්පාදනය කරපුවම ඒක නිකන් අර
හැදෙනවා.
එක පාට එන දෙයක්.
එක පාට කියන්න බෑ. ටික ටික හැදෙන දෙයක් කියන්න පුළුවන්. සතිය කියන ගුණය තමයි අපිට කියන්නේ අපිට ප්‍රායෝගිකව දියුණු කරන්න පුළුවන් ගුණයට වශයෙන් තියෙන්නේ. ඒ ගුණය වැඩෙන්න වැඩෙන්න හැදෙන ප්‍රතිඵලයක් වශයෙන් කියන්න පුළුවන් සමාධිය කියන ලක්ෂණය. ඒ
කියන්නේ අපිමද ඒක හරියට මේ විදිහට කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සක්මණේදී වම දකුණ කියන අනුකතර වමට වම් කකුලට හිත දිහිල්ල ඊට පස්සේ සිතිවිල්ලකට හිත ගිහිල්ලා ආපහු දකුණු කකුල තියන්න කලින් හිත ආපහු දකුණු කකුලට එනවා.
අහහ ඔව්.
මේ වෙලාවක් ඇතුළත.
හරි.
දැන් කොතනදී මම වාසියෙන් අහන්නේ හිත ඒ විදියටම තියාගත්තොත් හරිද නැත්නම් නැත්නම් අර පිටපයින් එකක් කොහොම හරි නවත්ත ගන්න ඕනද?
ඒක තමන් මේ අරමුණේ තව තව ඉන්න පිටපයින් ගතියත් අඩු වෙනවා. පිට පැන්නත් ඉක්මනටත් එන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් පිට පයින්නේ නැතුවම මේ අරමුණේම ඉන්න ගතියට ලක් වෙනවා. අන්න එතකොට අපි කියනවා මෙතන ෂණික සමාධියක් හැදිලා කියලා. කියන්නේ සමාධිය වල එක එක පැති තියෙනවා. දැන් ඔය සක්මනේදී ඔය කතා කරන මට්ටමේදී හැදෙන්නේ ෂණික සමාධියක්. ඒ කියන්නේ අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැබැයි සතිය අඛණ්ඩයි. එතන හිත සමාධිමත් වෙලා යන්නේ. එතන අරමුණේ හිත සමාධිමත් වෙනවා වෙන බාහිර අරමුණ වලට දුවන්නේ නැතුව. ඒක ඇත්තම මේ ප්‍රයෝජනවත් වෙනවා හිතේ ඒ සමාධිය හැදෙන්නේ. ඒක තමයි. එතන සතියෙන් යනවා මිසක් ආයිත් ආ සතිය තියෙනවද කියලා හිතේ විතර්කයක් පහල කරගන්න අවශ්‍ය නැහැ. ඔයා හිතනවා නම් ආදම් මගේ සතිය තිබුණාද දන්නේ නැහැ, සතිය තිබුණේ නැද්ද දන්නේ නැහැ. එහෙම ඒතර ආයි විතර්කයක් නෙතියෙන්නේ. එහෙම විතර්කයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආයි සිතුවිල්ලක් හදන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ මට මේ ඒ අරමුණේ 100% ඉඳීම පමණයි තියෙන්නේ. ඔයා ඒකේ යෙදීම කරනවා. ඒක යෙදීම කරනකොට ඒ යෙදීමේ සාර්ථකත්වයේ මත අන්න හිත පිට යන එක අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාට බෑ සිත පිට ගිහිල්ලා කොච්චර කාලයකින්ද නැවත එන්නේ කියන එක පාලනය කරන්න ඔයාට එතනට අත දාන්න බෑ. ඒක අහම්බයක්. ඒක සනිකර එතන ගිහිල්ලා ඔයා පදිංචි වෙන කොච්චර වෙලාවකද එතන අසතිමත් වෙන්නේ කොහොමද එතන තියෙන ආකර්ෂණය මත ඒක රඳාපවතින්නේ. එතනට ඔයාට පාලනයක් නැහැනේ. එතන ඔයා සතිමත් නැහැනේ. පාලනයෙන් තොරයි. නමුත් ඔයා මෙතන මේ අරමුණේ ඉන්නවා දැන්. මේ අරමුණේ ඉඳද්දි අන්න සතියෙන් ඉන්නේ. අවබෝධයෙන් ඉන්නේ. වර්තමානයේ ඉන්නේ. අන්න එතන 100%ක් ඉඳීම තුළ එතන මුළු හදින් ඉඳීම තුළ තමයි එතන සමාධි ලක්ෂණය වැඩෙන්නේ. දැන් හිතන්න අපේ සිත තියෙන්නේ හාත්පස විසිරිලා කියලා. ඔයා මේ විසිරිච්ච හිත තමයි ටික 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 මෙහෙම අරගෙන අරමුණට ගන්නෙ. ඒ අරමුණට ගන්න ප්‍රතිශතය තමයි දැන් එන්න වැඩි වේගෙන යන්නේ. මුලදී ආට 100%ක් ඇත්තේ නැහැ මෙතන. ඔයාගේ ටිකක් මෙතන තියෙනවා, තව ටිකක් බාහිර තියෙන්නේ. ඊට පස්සේ ආයේ තව තව මේක වැඩෙන්න අර බාහිර තිබිච්ච ටිකෙන් තව ටිකක් මෙතෙන්ට එනවා. ආයේ තව තව වැඩෙන්න නැත්නම් බාහිර තිබිච්ච ටිකෙන් මෙතෙන්ට තව ටිකක් එනවා. ඒතකොට අර අන්තිමට බාහිර ටික ඇත්තෙම නැහැ. 100%ක්ම මෙන්න මෙතන. මේ අරමුණේමයි. අන්න හිත මෙතන සමාධි වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් හිතන්න ඕක දැන් කාලයක් වෙනවා කියලා මෙතන දැන් සමාධි දැන් ඔයාට තියෙන තනි අරමුණක් තියෙනවා කියලා හිතන්නකෝ ආයර දැන්. මේ අරමුණ වෙනස් වෙන්නේත් නැහැ. අන්න තනි අරමුණක් තියෙන මේ අරමුණේම විනාඩි 10ක්ම තිබුණා. වෙන කොහෙවත් ගියේ නැහැ. අන්න ඒ වගේ තමයි සමත සමාධියක් කියන්නේ. තනි අරමුණක් තියෙනවා. ඒ අරමුණ තුලම ඉන්නවා දැන් හිත. වෙන කොහෙවත් යන්නේ නැහැ. අන්න හිත සමාධිමත් වෙලා කියලා කියනවා. ඒක ඉතින් අර සතියෙන් තමයි හදලා දෙන්නේ. සතියේ තමයි අපිට අත තියන්න පුළුවන්. අපිට අපේ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් සතිය. ප්‍රායෝගිකව සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සමාධියක් හැදෙන්නේ. හොඳයි. එහෙනම් අද අපි සාකච්ඡා මෙතනින් නතර කරමු. මොකද පහලත් මේ පොඩි වැඩක් තියෙනවා. එහෙනම් අපි සියලු දෙනාම එකතු වෙලා මේ සාකච්ඡා ධර්ම සාකච්ඡාවක නියැලීම තුළින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපි දෙවියන් ඥාතීන් සමග බෙදා හදා ගනිමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං